Bisi bini bidu ini itu bala gini anti. Bala gini yang mudah nak. Pilih pilih deh nak. Kia gini yang mana deh mahu dah itu. Kami nak balik ni ke? Kalau ini ke, visi ini betul.
May Rasul Lam Ahmad Sheikh Vietnam Asian Pacific Sister So Vespa. Yang ini, kita ni sama.
Sabdeo tu mana bawang tu? Itu kita kertas mana? Eh tiga ni. Ni. Ikan thamai terawat. Artinya, mihi resu. Mihi kian ni? Ida. Resu kian ni ke? Samagat. Tote samagat kian pada api balan nun deh. Mei bagi wasya. Hadan khaling. Api mungkin kotastik a wing kerjaan lo. Iga tama angke kawin lo. Tota kriya padi vetwa kini kena. Vetwa. Tota khawud win ni. Win nak kila kia. E prarthana wakaran ni khat itu. Ipa di tama ukta padi. Oh, sielu sattoyo kini kene ni itu. Sielu sattoyo. Koi sattoyo de. Tinggal resuna u sielu sattoyo. Kuhuta, kena pada itu mai, upta winni. AI koi bagi winna kila de prarthana kerani, satu tu sitetto vitwa. AI patte na thatte. Tote weva kena pada, bhavati kena kriya pada inghe dina. Tote bhavantu kira he dini, bahuacana nisa bhavantu prarthana arte. Tote bhavati kena kriya pada yakhe dina orang api kiuwa, pratama pada. Kiya ke dewa tu, oh, sama ni dekak ke dewa. Tote he mana make diye pertama awin thama yedin lono me bhuta kiena padayat, sumana kiena padayat, sumano kiena paday teeruma, yahapat manasak etta. Tote ek bahu achane ek varne kena, sumano sumana sumana sumani evidiyete, yahapat sitak etta yahapat sitak etto evidiyete varne kena. He mana ek බහුවචනෙන් එන්න ඕන භූතා සුමනා භවන්තු තමයි වාක්‍ය භූතා සුමනා භවන්තු සත්වයෝ යහපත් සිතැත්තෝ වෙත්වා ඊට පස්සේ මේ පදවලට විශේෂණ පද හිම අපි ගන්නවා මොන සත්වයෝද මෙහි රැස් වුණා වූ සියලුම සත්වයෝ සමාගතානි සබ්බේව භූතානි. එතකොට ඒක ඉතින් මේ අමනුෂ්‍ය කෙනෙක් වෙද්ද කියලා තියෙනවානේ. ඉතින් ඒකත් එක්ක තමයි මෙතන ගන්න.
ඒ සබ්බේව භූතා සුමනාවෝ.
යානි මෙතන යම් කියලා තියෙනවානේ. යම් කියන පදේ අපි ගන්නෙ යානි. ඉද භූතානි ඔව් භූතා කියනක භූතානි කියලා තරම් තියෙන්නේ ඒතර භූතානි නපුංසකරින් නිසා බහුවචනෙන් භූතා කියලා ගත්තත් කමන්නේ අපි අර දේශනාවේ තියෙන ක්‍රමයට මෙයම නේ භූතානි ඔව් සමාගතානි භූතානි සමාගතානි සබ්බේව භූතානි සුමනා භවන්තු කියන එකයි වාක්‍ය යානි පදෙත් ඉතින් ගන්න ඕන මුලට යම් යානි එතකොට මෙහි කියලාත් පදයක් තියෙනවනේ මෙහි යානි ඉද භූතානි සමාගතානි සබ්බේව කෙසියලු දෙනාම සුමනා භවන්තු
භූතා සුමනා සබ්බේ භූතා
සබ්බේ ඒව භූතා සබ්බේ භූතා එතකොට
සමාන කාමී කියලා දෙන්නේ
භූතානි පදේ දිහා බලගෙන බහුවචනී. එතකොට මේක අපි වාක්‍ය සම්පූර්ණ කියමු. යානි ඉද භූතානි සමාගතානි තේ සබ්බේව සුමනා භවන්තු. තේ සබ්බේව ඒ සියලු දෙනාම සුමනා භවන්තු. එතකොට සබ්බේව කියන තැන සන්ධිපදයක් තියෙනවා නේ. මොකක්ද?
සබ්බේව
ඉව නෙවෙයි. එතන ඒව. දැන් මේ සියලු දෙනාම කියලන් තියෙන්නේ.
සබ්බේව.
හරි. ඊළඟ එක. බහුවචනේ තියෙන ඉමානි.
ඉමානි.
අකුසල මූලානි. හොන්ති. එතකොට මූලානි කියන පදේ නපුංසකලිංග නිසා අපි මේ විදිහට ගත්තා. හරි නේද? ඉමානි කියන පදේ ගත්තේ මේ කියන පදය අකුසල මූලානි කියන මූල පදේට විශේෂණ නිසා. එතකොට අපි යෝක ඉමානි තීනි කියන එක සංදි කරන්න පුළුවන්. අපි කලින් දැන් වචනිකුත් ඉගෙන ගත්තානේ. සංඛ්‍යා ශබ්දේ මුලට අරගෙන තුනක් ඌ මේවා. එතකොට කියන එක තමයි මේ තුනක් කියන එක. කොහොමද කියන්න ඕන? ආ තීනි මානි භික්කවේ අකුසල මූලානි. තීනි මානි භික්ක. හරි. ඊළඟ එක ආනන්දස් මතියම පිළිගන්න අමාරුයි. හරි. ඥාන ධම්මයි.
දිවංශයේ කැපුම් වල දිම නැතේද? එමෙන් මායාවදී මම අවශ්‍යව මරණයට හේතුව ලැබෙන්නේ.
ඔකේ ක්‍රියාපදේ. ඔක මොන විදියේ වාක්‍යයක්ද? කර්තෘකාරකද කර්මකාරකද?
කර්මකාරක.
කර්මකාරකයි. ලැබෙත් කියලා තියෙනවා. ජිනස්රියස් මම මේක මොන කාරකයේද වාක්‍ය? හරි වාක්‍ය අපි කියමු.
යත චින්නෝරුක්කෝ දූමියන් පති.
පතිද? වැටි.
පතිස්සති.
අපි වර්තමාන කාලෙන් කියවල තමයි. පතති.
පතති. පතති. පතති. පතිතෝ.
පතිතෝ නෙවෙයි. වැටෙයිද? ගසනේ. පතිතෝ කියන්නේ වැටුනේ කියන අර්ථයනේ. වැටෙන්නේද? ගස කියන පදේ මෙතන උක්තය. රුක්කෝ පතති. ගස වැටි. ඒ අතීත කාලේ. අතීත කිතකයක්? වැටෙයිද කියන්නේ ඊළඟ පදේ වාක්‍යයට සම්බන්ධ නිසායි. ප්‍රශ්නයක් නෙවෙයි මේක. මම කියවනේ අර කලින්. නෑ. එහෙම නෑ. වැටෙන්නේද කියලා දාන්න.
ආ. තතෝ මාරේ.
තතෝ නෙවෙයි. එමෙන් තතහ
තත මාරේන මනුස්සා නෝද මරණය යතුනේ
විභක්තිය මොකද්ද යම් තැනකට හෙලනවා
දෙලතිය තත මාරෝ නරේන
මාරී
මනුස්සා මරණං
හෙලනු ලැබෙත් දීලා තියෙනවා. ඒකත් බලලා නැහැ. එන්න කලින් ඒවත් බලාගෙන ඉන්න ඕන. මේ වචන ටිකත් අන්තිමට
තියෙන්නේ.
පාතියති. එතකොට ගලබලා කියන්න ඕන. කොහොමද එන්න ඕන? පාතියාමිද? පාතියන්ති. මනුස්සානි බහුවචනින් තියෙන්නේ. එතකොට ඔකේ මේක තියෙන කර්මකාරක වාක්‍යයක්. කර්මකාරක වාක්‍යයේ ඒ ඍජු සම්බන්ධය තියෙන්නේ මිනිස්යෝ කියන පදෙත් එක්ක. මිනිස්යෝ හෙළනු ලැබෙත්. හෙළීමට ලක් වෙනවා. මිනිස්යෝ හෙළනු ලැබෙත්. මනුස්සා පාතියන්ති. මොකේටද? මරණයට. මරණේ වෙත්. මරණං පාතියන්ති. මනුස්සා මරණං පාතියන්ති තමයි වාක්‍යය. එතකොට ඒක කවුරු විසින්ද? මාර්යා විසින්. තේරුණා? ඒ පදේ එතකොට තතියාවෙන් ඉන්න ඕන අනුක්ත කත්‍රු. එතකොට මුල් කොටස ඉතින් තේරෙනවා. මුල් කොටස පැහැදිලි මුල් වාක්‍යය නේද? ගැටලුවක් තියෙනවා අහන්න බලන්න ඒක. එසේම කියන්නේ තථා ඒව තතේව. තථාව කියන්නේ නේද? සම්ලිකා. තතේව කියලා තමයි යෙදෙන්නේ දේශනාවේ. තතේව තථා ඒව.
මේක සංගීතනේ
තථාව තතේව. සංදිය තමයි තතේව. තථා ඒව
කියන්නේ
පූර්වස්වර ලෝපය. මොකද අර අලුතෙන් හදාගත්තු සංකීර්ණයකට දාලා බලන්න නේද? තථා ඒව ආයන ලොප් වෙලා ඒ යන්නක් එකතු වෙනවා තත් හේවිතු. හරි. එකේ ගැටලුවක් තියෙනවද මනා? හරි. නෑ නේද? ඊළඟ එක. හතර.
ඒ මම තාගේ කිලිම නොකරමි. ඒකද ආන්නේ කිලිම
කතන් නෙවෙයි. කතන් කියනත් පුළුවන් සාමාන්‍ය වචනම් කියන එක.
සෝහන් වාකු වචනම් නතරෝමි.
තුවන් කියලා ගන්න පුළුවන්. තාගේ කියද්දි විභක්තිය. තාගේ කියද්දි විභක්තිය මොකද්ද? චට්ටිය. තය නෙවෙයි. අමතක වෙලා දැන් ඒවා.
තව
තව තන්ති
සෝහං තව
වචනං තව වචනං නතරෝ මයිහං මයිහං මාපියා සත්ත නයේන ගන්න පුළුවන් ආකාරයෙන් කියන්නේ එතකොට කරණේට එන්න ඕන කී සේ කියද්දි කී ආකාරයෙන් කීසේ. එතකොට මේකේ කත්‍රු අහං මුල් වාක්‍යේ සෝ අහං තාගේ කීම තව වචනං කියන එකයි. ඒක ဒုတိය න කරෝමි. ඒක තේරෙනවා. ඊළඟ එකෙත් ඉතින් අහං කියන එකම තමයි උක්ත කත්‍රු මගේ මෑනියන් කීසේ උත්තාකාරීන එහෙම නැත්නම් උත්තනයින ඒ ආකාරයෙන් කරමි. පැහැදිලි නේද? ඒකේ මොන හරි ගැටලු තියෙනවා අහන්න බලන්න වාක්‍ය.
මගේ මෑනියන් විසින් කියන එක
නේ. ඔව් ඔව්. මෑනියන් විසින් කියන එකයි. ඒ මම ඒ කියන්නේ ඔයා කියන දේ මම කරන්නේ නැහැ. අම්මා කියපු විදිහට තමයි මම කරන්නේ කියන එකනේ තේරුම. තේරුණා නේද? ඒ මම සෝ අහං තව වචන. තව කියන්නේ චට්ටිපදේනේ. නුඹගේ වචනය කීම න කරෝමි නොකරමි. ඒකේ ප්‍රශ්නයක් තියෙද? කලින් ඉතින් බල බල නැත්තම් ප්‍රශ්න තියෙයි. ඉතින් ඒකට ඉතින් මම වගේ කියන්නේ නැහැ නේද? ඒක නිසා ඉතින් ඒ ටික බලන් ඉන්න ඕන ටිකක්.
මෑණියන්ට වැඩි මේ දෙන්න භාගය තුනක් දවන්න
හොඳයි. ඒක ඉතින් ඒක අපි දාලා කියමු නේද? මගේ මෑණියන් කීසේ කරමි. මගේ මෑණියන් විසින් කී පරිදි කියන එකයි අර්ථය. ඉතින් විසින් කියලා එතන අයින් වෙලා තියෙන්නේ. එතන කී කියන පදයෙන් අපි ගන්න ඕන කී කියද්දි කියනා ලද කියන එකයි. කියනා ලද පරිදි. ඒක කියනා ලද පරිදි කියද්දි කියන ලද්දේ කවුද? ඒ කෙනා කවුරුන් විසින්ද? ඒ පදේ තතියාවට එන්න ඕනේ. මම මාතුයා බුත්තාකාරේන කිව්වාකාරේන. බුද්ධ නයේන කියද්දි දැන් උත්තාකාරේන කියද්දි මේ බුත්ත කියන පදේ කියන ලද කියලා ඒක කර්ම අර්ථයේ යෙදුණු අතීත කාල කිතකයක්. කියන ලද කියන කෙනේ බුත්ත කියන කී තේරුම නේද? එතකොට එහෙමනම් ඒකේ කත්‍රූපදේ කිතකයේ කත්‍රූපදේ යන්න ඕන තතියාවට. පැහැදිලි නේද? කර්මකාරක කිතකයක් නේ. එතකොට ඒ කිතකයේ කත්‍රු තතියාවෙන් ඉන්න ඕන. පුරිසේන චින්නෝ රුක්කෝ කිව්වා වගේ. පුරිසේන චින්නෝ රුක්කෝ. පුරුෂා විසින් කපනා ලද ගස. ඒ විදිහට මාතුයා බුත්තං වචනං. මව විසින් කියන ලද වචනය. ඒ විදිහට. පැහැදිලි නේද? ඊළඟ එක. හරි, ධම්ම විචයය.
සච්චායං කුමාරෝ පබ්බදිසති බුද්ධත්වං ලබිසති.
හරි, ඒක නම් ලේසි නේද? සචේ කියන එක ඇත්තටම ඉඳින් මේක මෙහෙම වෙනවද වෙනවනම් කියලා ඒ වගේ පරිකල්පනයක්. එහෙම නැත්නම් කල්පනා කරන ආකාරයක් ගැන කියවෙන නිපාතයක්. මෙහෙම වෙනවනම් මෙහෙම වෙනවා. අන්න ඒ වගේ මෙහෙම වුණොත් මෙහෙම වෙනවා. අන්න ඒ වගේ ඒ අර්ථය කියවෙන නිපාතයක් මේ සචේ. චේ කියලා තව නිපාතයක් තියෙනවා. චේ සචේ ඒ වගේ පද යෙදෙනවා. යදි. එතකොට අන්නේ නිපාතත් එක්ක මේ අර්ථය යෙදෙනවා. එතකොට ඒ වගේ තැනක අපි තේරුම් ගන්න ඕන මේ ඉඳින් මෙහෙම වෙනවා නම් මෙහෙම වෙනවා කියන එකයි අර්ථය. මුල් වාක්‍යය එතකොට එතන වාක්‍ය දෙකක් එකතු වෙලානේ තියෙන්නේ. සචේ ඉඳින් අයං කුමාරෝ පබ්බජිස්සති. මේ කුමාරයා පැවිදි වන්නේ. එතකොට මේ නම් කෑල්ල අපි අර සචේ කෑල්ලෙන්ම ගන්න ඕන නම් කියන අර්ථය. සචේ අපි යෝගසින් පාලියෙන් ලිව්වොත් සචේ අයං කුමාරෝ පබ්බජිස්සති. ඉඳින් මේ කුමාරයා පැවිදි වන්නේ කියලානේ අපි තියන්නේ. මොකෝ නම් කෑල්ලක් ඔගේ පාලියෙන් කිව්වේ නෑනේ. අර සචේ කියන නිපාතයේ බලයෙන්ම අපි නම් කියන කොටස කෙලවරට එකතු කරනවා. ඒක මතක තියාගන්න ඊ වගේ දැන්. තේරුණා නේද? හ්ම්.
ඊතුරු බුද්ධ භවිෂ්‍යදී
ඊළඟ එකද? ආ. නේ බුද්ධත්තං බුද්ධත්වය. බුද්ධත්තං ලබිස්සති. දොටේගේත් කත්‍රෝ අයං කුමාරෝ කියන එකමයි. සෝ බුද්ධත්තං ලබිස්සති කියන එක තමයි අර්ථය. ඉතින් ඒ කත්‍රූපදේ අයින් කරලා බුද්ධත්තං ලබිස්සති කියලා දෙවෙනි වාක්‍යය ලියලා තියෙනවා. කත්‍රූපදයක් නැහැ දෙවෙනි කොටසේ. සෝ බුද්ධත්තං ලබිස්සති කියන එක තමයි අර්ථය. හිතීමේ බුද්ධත්වය ලබන්නේ. ඒකේ මොන හරි ගැටලු තියෙද? ලේසියි ඒක එච්චර අමාරු නැහැ.
සංඥා සමාන බුද්ධත්වය කියන එක කුමාරයෙක්
සමාන කරලා නැහැ. එහෙම ඒක අපි ඒව පස්සේ කතා කරනවා. ඔක තද්දිත නාම පදයක්. භාව තද්දිත. ඒව පස්සේ කතා කරමු. එතකොට මේකෙදි ဒုတိයාවෙන් ගිහින් තියෙන්නේ බුද්ධත්ව කියන පදේ ဒုတိයාවට ගිහිල්ලා. ඒ ලබන්නේ කුමක්ද? බුද්ධත්වය. කර්ම ဒုတိයාවෙන් තියෙන්නේ. කත්‍ර කුමාරෝනි අයං කුමාරෝ. ඊළඟ වාක්‍යය
මම දැන් මාගේ දරුවන් සමග විහාරයට ගොස් මනස ආවේ. දානහ මයිහන් ධාරකේහි සද්ද. යාරං ගන්ත්වා ධම්මං සමිත්තා ආගච්චි.
ඔව්. අසා කියන එකට බොහෝ විට යොදන්නේ සුත්වා කියන පදේ. සුත්වා කියන පදේ වඩා හොඳයි. ධම්මං සුත්වා ආගච්චි. ඒකේ එච්චර අමාරු නෑ වාක්‍ය නම් නේද? ඒකේ එතකොට සන්ධිපදේ මොකක්ද? ඔව්. ඉදානි අහං කියන එක. මම දැන් කියන එක වචන මාරු කරලා ඉදානාහං කියලා අපි වචන දෙක හදාගන්නවා. හරි නේද? ඊළඟ එක.
මානවකේ නොපැති යුක්ත පතන ප්‍රඥානි වෙයි. මානවක අපත්‍යං අන්තෝ ත්වං බාගෝසි
පත්තේති කියන්නේ පතනවාට. ඒකට එතකොට අන්ත ප්‍රත්‍ය. එහෙම නැත්නම් මාන ප්‍රත්‍ය. පත්තින්තෝ පත්ථය මානෝ කියලායි පද හැදෙන්නේ. අපත්‍යං කියන්නේ නොපැතිය යුත්. ඒ පද හැදෙන්නේ කොහොමද කියන එක අපි පස්සේ දැනගන්නවා. මේ කොහොමද මේකේ තේරුම ආවේ? නොපැතිය යුත් කොහොමද මේවා කියන්නේ කියලා. ඒවා අපි තද්දිත පාඩමේදී ඉගෙන ගන්න ඈ.
මේකේ සංකේතය තේරුම් ගන්න.
ඔව්. මානවකය මේක ආලපන පදේනේ. වෙහි කියන එක තමයි මේකේ ක්‍රියාපදේ. ත්වං අං ඔව් බාලෝ අසි ත්වං බාලෝසි කියලා අපිට කියන්නත් පුළුවන්. අඥානෝසි කියලා කියන්නත් පුළුවන්. කිවි කොහොමද ආස්ම?
මාන
කිවි නැහැ අන්තිම ටික. බාලෝසි කියලා කිවෙනේ. හරි. ත්වං බාලෝසි කියන එක තමයි වාක්‍යය. ත්වං බාලෝසි කොහොමද මේක වෙන් වෙන්නේ? බාලෝ අසි බාලේ විහි බාලෝ කියන පදේ. එතකොට මේකත් ප්‍රථමා, මේකත් බාලෝ කියන පදෙත් ප්‍රථමා. අසි කියන එකේ තේරුම විහි කියන එකනේ. අසි මෙන්න මේ අස ධාතුවේ පදයකත් මේ රීතිය බොහෝ විට ඇතැම් තැනක බොහෝ විට කියන්නේ මේ රීතිය යෙදෙනවා. මේකත් ප්‍රථම, මේකත් ප්‍රථම. තේරුණානේ? ත්වං බාලෝ අසි නුඹ බාලයෙක් විහි. ප්‍රධානව දැන් මේක නිතරම යෙදෙනවා නෙවෙයි, මෙහෙම යෙදීමකුත් තියෙනවා කියලා මතක තියාගන්න. හරි. අපිට කලින් අහුන්නේ නැහැ එහෙම එකක් නේද? ඔව්. මෙතනදී කියනවා මටත් ඒක උදාහරණයක් එකවර මතක් කරලා තිබුණේ නැහැ. අස ධාතුවේදීත් මේ යෙදීම තියෙනවා කියන එක. බෝ ධාතු, අස ධාතු සහ බෝ ධාතු. මේ තුනේදී මේක යෙදෙනවා කියන කතාව කියනවා. එතකොට නුඹ බාලයෙක් විහි, අඥානෙක් විහි. එතකොට මේ ත්වං කියන පදේ විස්තර කරන්න තමයි ඊට කලින් පද ටික යෙදෙන්නේ. අපත්‍යං පත්තෙන්තෝ මේ ත්වං කියන පදේට විශේෂණම තමයි මේ පදෙත් ප්‍රථමාවෙන් ගින් තියෙන්නේ. පතන්නා වූ නුඹ බාලයෙක් විහි. මොකක්ද පතන්නේ මේක? අපත්‍යං ဒုတိය මේ කිතකේ කර්මය. අපත්‍ය තබ්බ කියලා යෙදෙනවද කියන එක දන්නේ නැහැ. මොකද මේකත් ඒ තබ්බ අර්ථයේම යෙදෙන කිතකයක් මේක. නිය කියන ප්‍රත්‍යයකින්. එතකොට අපත්‍යං කියන අර්ථය, ඒ පදෙත් අර්ථය නොපැතිය යුත්තක් කියන එක. ඒ යුත්ත කියන අර්ථයේ හැදෙන පද වර්ග කීපයක් තියෙනවා. ඒවා අපි තද්දිත පාඩමේ කතා කරනවා. යුතුයි කියන අර්ථය. තබ්බ අනීය නේ රීච්ඡ තෙය්‍ය කියලා මේ පද්ධති ටිකක් එකතු වෙනවා කියලා වරට. ධාතුයි. නොපැතිය යුත්ත ဒုတိය. මොකද මේ කිතකයේ කර්මය. පත්තෙන්තෝ කියන කිතකයේ කර්මපදී. හරි.
අපත්‍ය ආහාර කියලා කියන්නේ
ඔව් ඒක නම් මේක නෙවෙයි. එතන අප්‍රත්‍ය කියන, ඒ කියන්නේ නුසුදුසු කියන අර්ථය. මෙතන නොපැතිය යුත්තක් කියන අර්ථය. ඊළඟ එක. උත්සාහයක් ගමු නේද?
මේ ගමාසන කුසියම් කැලෑපද විහාරයක් ඇත්තේදී සුසුවිත සුපාසිකයන් සොන් ඇතැයි කීයේ?
ඇතැයි කීයේ නේද? හරි. මේ ගම අසල එතකොට අසල කියද්දි සම් ඔව් සමීපේ කියලා කියන්න පුළුවන්නේ. එතකොට මේ ගම කියන එක මේ මොන විභක්තියෙන්ද තියන්න ඕන? මේ ගමට මේ ගමේ සමීපයේ කියලා අපි කියමු. චට්ටි. ඉමස්ස ගාමස්ස සමීපේ. මේ ගම සමීපයේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. මේ සමීප කියන පදෙත් එක්ක චට්ටි අභෝහිත යෙදෙනවා කියලා. නගරස්ස අවිදූරේ, නගරස්ස සමීපේ. අපි අවිදූර පදෙත් උතන ගන්න පුළුවන්. නුදුරෙහි. ඒ සමීපයට කියන අර්ථ. සමීප පදයක් වෙනම තියෙනවා පාදී. අවිදූරේ. අවිදූර. නුදුරෙහි. එහෙම නැත්නම් අවිදූරේ සමීපේ. එහෙම නැත්නම් අවිදූරේ. හරි. කැලෑබද විහාරයක්. කැලෑබද කියන එකට
කිසියම් කියන්නේ කොහොමද?
කිංචි. මොකද? එහෙම නම් ඊයේ දෙන්නේ නැහැ. කිංචි.
අරන් ඉවෙන
හරියට. ඔව්. ඒක ඊළඟට එන්නේ. කිංචි. දීලා තියෙනවා නේද? අරඤ්‍යක. කිංචි අරඤ්‍යක විහාරං අත්ති ඉති. කිංචි අරඤ්‍යක විහාරං අත්ති ඉති. අවිදූරේ මේ කොටස පැහැදිලි නේ නේද? ඊට පස්සේ
ඒක සාන්ති කරසන අත්ති කිය
ඊළඟට මම කියන්නයි ආරණ්‍යක විහාරයක් මෙතන තමයි සම්දී අත්ති ඉති අත්ති ඉති
සම්ති ඉති දන්නේ
බැස් වාපර වතරූපා මෙතන දීගම් පුබ්බෝච පුබ්බෝච සූත්‍රයෙන් පූර්වස්වර දීර්ඝයක්. එතකොට අත්ති ඉති යන්න ලොප් වෙනවා වාපර වතරූපා සූත්‍රයෙන්, පුබ්බෝච සූත්‍රයෙන් පූර්වස්වරය දීර්ඝ වෙනවා. එතකොට අත්ති ඉති ඇත්තේ දැයි.
ඇත්තේ දැයි කියන්නේ එහෙම
කියන්නේ.
ඇත්ත කියලා
නෑ. ඔව් ඒ නිසා තමයි ඉති කියලාද මේ. මේ තියෙන ඉති. ඇත්තේද යැයි. ඉති කියන එකේ අර්ථය එතකොට යනුවෙන් යැයි කියන එක.
මෙහෙම නේද? විහා විජ්ජමානෝති.
ඔව් විද්දමානද යැයි. විහාර විච්චම මේක වඩා මේක හොඳයි. මේ බහුලව යෙදෙනවා මේ යෙදීම.
එකකින් කිව්වොත් මානෝනේ.
ඔව්
ඔව් විද්‍යමානෝ
විද්‍යමාන කියලා තමයි ගන්න වෙන්නේ. එතකොට ඒක වර්ණගල කියන්න ඕන විද්‍යමානං වෙන්න ඕනේ. එතකොට විහාර පදේ නිසා. ඔව්
ठीक
है आई डोंट कमेंट विहार पदे मत मतलब पुल्लिंगे ती देनाद කියලා ये देना वगे मतलब पुल्लिंगे
विहार
ये देना हो अतीति ඊට පස්සේ තියෙන්නේ අසූ විට ඔව් පුච්චිතේ. පුච්චිත කියන්නේ අසූ කියන එකනේ. අසූ කල්හි කියන්න අපි සත්තුමියට ගන්නවා එක. ඇසු කල්හි පුච්චිතේ. එහෙම නැත්නම් ඇසු විට පුට්ටෝ කියලා ගන්න පුළුවන්. පුට්ටෝ උපාසකෝ විචාරණු ලැබුවා වූ ඒ උපාසකතුමා. ඔව් පුට්ටෝ උපාසකෝ.
සාමනාත
පුච්චිතේ කියන එකත් වඩා හොඳයි. පුච්චිතේ විචාල කල්හි. විචාල කල්හි විචාල විට ඇසු විට. ඊට පස්සේ උපාසකෝ උපාසකතුමා. ඒ ටික පැහැදිලිනේ උපාසකතුමා.
කායනා
අත්ති ඉති වාපරවස රූපා නෙවෙයි. ඔහෝ පොඩ්ඩකින් මේ වෙනසක් තියෙනවා. මෙතන තියන්නක් නේ තියෙන්නේ නේද? පූර්වස්වර ලෝපයයි මේක දීර්ඝය වෙන්නේ. පරස්වර දීර්ඝය වෙන්නේ. යන දෙකක් නේ තියෙන්නේ වාපරවස රූපයකින් මෙයා වෙන්න බෑ.
සරාසරේ නෝ.
ඔව් ඔව්. අත්ති ඉතිනේ. පූර්වස්වරය ලොප් වෙනවා. මේක ඊයන්නක් වෙනවා. මෙතන දෙකේම ඊයනුනේ තියෙන්නේ.
දීගම් නේද?
ඔව් දීගම්. අත්ති විසන්දි අත්ති ඉති. ඊට පස්සේ මේකේ ස්වර වෙන් කරගත්තම මෙතනත් යන්නක් නේ තියෙන්නේ. මෙතනත් යන්නක් තියෙන්නේ. ඒතකොට පිටිපස්සේ කයින් කරන්න බැහැනේ. යන්නක් තියෙදි අපි අයින් කරාට කලින් නේද මුල් එක අයින් වෙන්න ඕන. පූර්වස්වර ලෝපේ වෙන්න ඕන. ඒ වෙලාව පරස්වරේ තමයි දීර්ඝ වෙන්නේ. හරි නේද? අමතකද දැන් ඒක?
පුච්චිතේ කියන තැන ඇසු කල්හි වගේ.
ඔව් ඔව්. ඇසු කල්හි. පුච්චිත කියන කිතකය විචාල. ඒක සප්තමියට යනවා ඊට පස්සේ කිතකය සප්තමිය. අරඤ්ඤකෝ විහාරෝ කියලාද? ඔව්.
මේ කර්ම
නේ කර්මය නෙමෙයි මේක. මේක උක්තපදයේ මේක ဒုတိယහෙම නෙවෙයි. විහාරපදයේ විහාරාණි කියලා තියෙනවා කියලා මට මතක පොඩ්ඩක් බලන්න ඒක. එහෙම නැත්නම් අපි මෙහෙමම ගමුකෝ විහාරෝ කියලා.
අරඤ්ඤක විහාරෝ.
ඔව් ඔව්. අරඤ්ඤක විහාරෝ එහෙම නැත්නම් අරඤ්ඤකෝ විහාරෝ.
ඊළඟට
මේ නිදී උපාසකෝ බන්තේ සවිජ්ජමානෝති. හා එතනත් ඉතින් අත්ති බන්තේති. අත්ති බන්තේති ස්වාමීනි ඇතයයි. විජ්ජමාන පදෙත් එක්ක හැහෙන නේද? ඒ කියන්නේ
කිතකේ දාලා ගත්තොත් මානෝති වෙන්නේ.
හරිනේ නේද? අරඤ්ඤක විහාරෝ. දැන් මතක තියාගන්න තියෙන්නේ මේ පදේ කොහම වුණත් මේක ප්‍රථමාව කියන එකයි. ප්‍රථම.
හිතදී උපාසක කියන්නේ තතියාවේ
නෑ නෑ. ඒ උපාසකතුමා තමයි. උපාසකතුමා තමයි කීවේ. ඒ මැද තියෙන කෑල්ල එයා කියපු දේ. මෙහෙමයි. ඒ අන්තිම කොටස විතරක් අපි
උපාසකෝ පුච්චිතෝ උපාසකෝ අත්‍යාහ පුච්චිතෝ
වෙන වචනයක් දීලා තියෙනවද කීයේ කියලා? නෑ නේ. අපි කීවේ කියන එකට නෑ. ආ හිතට ගන්න. මෙතන මතක තියාගන්න තියෙන්නේ මේ මුළු කොටසම කර්මය.
ඇතුළු විට කියන එක දෙන්නේ.
උපාසකෝ තම් ආහ උපාසකතුමා එය කීවේය. මොකක්ද කීවේ කියන එක තමයි මේක මම කලින් කිව්වේ අර නාම අන්තර්වාක්‍ය කියලා කොටසක් ගන්න. නාම අන්තර්වාක්‍යයක් එහෙම නැත්නම් ඒ සම්පූර්ණ වාක්‍යයක් යෙදෙනවා නාම පදයක් වෙනුවට. මෙතන ඒ කර්ම පදේ වෙනුවට ဒုတိය පදේ වෙනුවට තමයි යෙදিলা තියෙන්නේ මේ නාම අන්තර්වාක්‍ය. උපාසකතුමා කීවේය. මොකක්ද කීවේ? ස්වාමීනි ඇත යනුවේ. එතකොට මේ කොටස ဒုတိය අර්ථයක් තියෙන්නේ අත්තිබන්තේති කියන මුළු කොටසම. අත්තිබන්තේ ඉති කියන එකයි එතන ආවාපරෝ අසරූපා. කියන ලොප් වෙලා. මොකද නේද හදන්නේ බව ස්වාමීනි යත කියලා අපි කියන්නේ නේද? අද මාතර සනහසේ කිද බණ? එකෙක් ගැටලු තියෙනවද තව? ඇසූ කල්හි ඇසූ විට කියන එක අපිට මේ විදිහටම ගන්න. ඒක වඩා හොඳයි. පුච්චිතේ විචාල කල්හි විචාල විට කියන්නේ. පුට්ටෝ උපාසකෝ කියලා ගන්නත් පුළුවන්. එතකොට අර්ථය ඇසූ කල්හි ඇසූ විට කියන අර්ථයට වඩා අසනා ලද එහෙම නැත්නම් විචාල උපාසකතුමා කියන එකයි අර්ථය. හරි ඊළඟට යමු නේද? ටිකක් වෙලා ගියා ඒකට. කොහේ? චන්ද තුමනායස් මට කියන්න මොනේ නැද්ද කොහෙද ඒක නේද? හරි කවන්නේ. කියන්න.
නමෝ හැමතියා යහපති දේවයන් වහන්සේයි කියා රජිතෙනින් ඉක්මන ගියේය. අමච්චෝ සාදුති
සාදුතිද දේවයන් වහන්සේ කැලලකු දේවෝද කොහොමද දැන් දේවයන් වහන්සේ කියන එක මොන පදයක්ද ප්‍රථමාද ආලපන එතකොට මොකද්ද පදි
දේව
හා ඊට පස්සේ
සමච්චෝ සාදු දේව දේවා
හා
සමච්චෝ කාදි දේවාදී
උත්වා මොකද්ද
උත්වා
වත්වා කියා වදති ඈ
උත්වා කියන්නේ
එහෙමනම් එන්නේ වත්වා ඈ
කතත්වා
කතිත්වාද කතිත්වා භාසිත්වා එහෙමත් යොදන්න පුළුවන් භාසිත්වා කතිත්වා වැඩිපුර ওই තැන කියෙදෙන්නේ වත්වා කියා ඒක නිසා ඒකත් මතක තියාගන්න නික්කමිත්වා ගච්චි කියන්න ඕන නැහැ නික්ම ගියේ කියන්නේ නික්කමි නික්ම ගියේක වචනයක් තියෙනවා
මේ රජගේ කෙරෙන්නේ සායන
පංචමී
රජගේ හේන
රාජගේ හා එහෙම නැත්නම් ගේ හම් හා
රාජගේ
හා රාජගේ හතු
ඒක වචනේ
නේ ඔව් ඒක වචන එතකොට අර මෙදකෑල් යහපති දේවයන් වහන්සේයි කියා ඒ කොටසේ අර්ථය මොකද්ද ඒ කොටස මොන විභක්තියද යහපත දේවයන් වහන්සේ ඒකත් ဒုတိය තමයි අර කලින් කියපු විදියමයි මෙතනත් කර්ම අර්ථයක් තියෙන්නේ කියා කියලා තියෙනවනේ උතන වත්වා කියලා පූර්ව ක්‍රියාවක් ඒ පූර්ව ක්‍රියාවේ කර්මය තමයි මොකක්ද කීවේ යහපති දේවයන් වහන්සේයි ඒ මුළු කොටසින්ම එතකොට ဒုတိය අර්ථයක් කියවෙන්නේ අපි අර කලින් කියපු විදියෙ අන්තර් වාක්‍යයක්
ඒ සාදු දේවාති
සාදු දේවාති හරි ඊළඟ එක උසහය ගමු නේද
සිතුවිදෙන්නේ අඳමසක් පාසා සමාගයේ නෑම් රැස් කරවා ඕන් ඉදිරියේ පුත්‍යාට අවවාද කරේ
ඒක ලේසි ආන සිටුතුමාට අඩ මාසක් පාසා දීලා තියෙනවද
අඩ මාස අඩ මාස
තමාගේ අත්ත ශබ්දයෙන් කියන්නේ අපි සාමාන්‍යයෙන් තමාගේ කොහොමද කියන්නේ
අත්තනෝ
ඥාතීන්ව
බන්දු
ဒုတိය බහුවචන ඥාති කියන පදේ කියමු
බන්දු
බන්දු කියන්නේ ඥාතයෝ රැස් කරනවට කියන්නේ මේක දීලා තියෙන සන්නිපාතිත්වා ඔවුන් ඉදිරියේහි කියන එක ඔවුන්ගේ ඉදිරියේහි කියලා අර්ථ ගන්න. ඔවුන්ගේ ඉදිරියේහි. දීලා තියෙනවද ඒක පදය? නෑ නේද? දැන් මේ පොත් පාවිච්චි කරන විදිහත් ඉස්සෙල්ලා දැනගන්න ඕන. දැන් මේ වගේ අර හිතන තරම්ම අමාරුත් නැහැ සමහර ඒවා දැන්. කෙලවරේ මේක පොත පෙරලා ගන්න. 176 වෙනි පිටුව. මොකද්ද තියෙන්නේ? පාලි සිංහල වචනමාලාවක් තියෙනවනේ. අපිට පාලි වචනයක් තියෙනවා සිංහල තේරුම දන්නේ නැත්නම් අපේ මේ තියෙන වාක්‍යයක පොතේ තියෙන. ඒ තේරුම් ටික බලා ගන්න පුළුවන් මෙතනින්. ආපහු පෙරලා ගන්නකෝ 211 වෙනි පිටුව. සිංහලේව පාලියට ලියන්න යද්දි දැන් දන්නේ නැති වචනයක් තියෙනවා. එතකොට ඒ ටික බලා ගන්න 211 පිටුවේ ඉඳන් ඉස්සරහට තියෙනවා සිංහල පාලි වචන මාලාවක්. පැහැදිලිනේ. එතකොට ඒ වගේ හොයලා ඉතින් බලාගෙන ඉන්න ඕනේ ඉන්න කලින්. නේද? ඉදිරියේ කියන එකට වචනේ අහුණාද? කවුරු හරි බලලා තියෙද කරා? මොකද්ද? අභිමුඛේ කියලා ගන්න පුළුවන්. අභිමුඛේ නැත්තම් පුරතෝ මේකේ දීලා ඇති වචනයක්. දීලා තියෙනවා.
අභිමුඛ සම්මුඛය
කියලා තියෙනවා. සම්මුඛේ කියලා ගන්න පුළුවන්. අභිමුඛේ පුරතෝ
අභිමුඛේ
අභිමුඛී. ඔව් කියන්න වෙන්නේ නැහැ දැන් නේද? ආව. ඔව් තේසං. එහෙම නැත්නම් තේසානං. තේසානං අභිමුඛේ පුත්තං ඕවදි. පුතාට අවවාද කළේය. එහෙම නැත්නම් පුත්තස්ස ඕවාදං අදාසි. දෙවි විදියටම කිව්ව හැකියි. තීක ක්‍රියාපදයෙන් කිව්ව හැකියි ඕවදි අවවාද කළේය. එහෙම වුණොත් පුත්තම් පදේ ဒုတိය. පුතාට අවවාදයක් දුන්නේය කිව්වොත් ඒ තැනක අවවාදය ဒုတိය අවවාදේ ලැබපු කෙනා චතුත්ති. ඕවාදං අදාසි.
ඔස්සේ
කරේ තෝරන ඕනි දෙකන ඕන් ශක්තියෙන් ඉදිරියෙහි කියන එක සත්‍යමී. ඉදිරියෙහි නේ තියෙන පදේ නේද? ඔවුන්ගේ ඉදිරියෙහි කියන එකයි අර්ථය. හරි. ඊළඟ එක. විමල ජීවයස්ම පුළුවන් වෙයිද? 11.
යම්සේ
පටන් ගද්දිම ටිකක් අමාරුයි ද වචනේ. යම්සේ යතහා නාම. එහෙම නැත්නම් යතහ.
යම්සේ
ඒකක්කෝ පුරිසෝ. ඒකක්කෝ කියලා ගන්න පුළුවන් ඈ. ඒක අක්කිකෝ කියන එක තමයි ඒකක්කිකෝ කියලා පදයක් කියනවා. ඒක දීලා තියෙද?
ඒකන් අක්කින්.
නෑ ඒක කියන්නේ. ඒකට ඒක ඇහක් නේ. මෙතන කියන්නේ පුද්ගලයෙක් ගැනනේ. ඒවා අපි පස්සේ ඉගෙන ගන්නවා. ඒ පද හැදෙන්නේ කොහොමද කියලා සමාස පාඩමේදී. ඒකක්කිකෝ පුරිසෝ. එක් ඇසක් ඇති පුරුෂයෙක්. දැනට එහෙම අපි ලියාගමු. මේකේ පද දීලා නැද්ද දන්නේ නේද? දිලන ඒකක්කෝ පුරිසෝ
ඒ
වගේ දැන් කම්පියුටර් වලට හරි දීලා තියෙනවද නෑ මේක මේක නම් ටිකක් අමාරුවේ වැටෙනවා ඒ වගේ තැන්නම් නේද?
මේක ගොඩක් තැන්වල නෑ.
බෑ. ඒතර වැරදි. සමාස පදේන එක ඒකක් කිකෝ. එහෙම ඒකෝක් කිකෝ කිව්වොත් එක් එකෙක් ඇසක් ඇති එකෙක් කියන එකයි අර්ථය. ඒක වැරදි. ඒකං අක්කි යස්සසෝ ඒකක් කිකෝ.
එහෙම
අර විදියටම ගම් තව සමාන වචන හොයන්න දැනට යන්න ඕන නැහැ. ඒක චක්කුකෝ වෙන්නත් පුළුවන්. ඒකක්කිකෝ. ඒක අක්කිකෝ.
ඒක නයනවා කියලා දැන් සංදි කරන්න
බෑනේ. එක් ඇසක් ඇති පුරුෂයෙක්. ඒක අක්කික කියලා කියන්නේ ඉතින් ඇසක් ඇති කියන අර්ථයෙන්. ඒකක්. එතකොට එක් ඇසක් ඇති ඒකක්කිකෝ. පුරිසෝ කියන පදයකට විශේෂ පදේ. යතහා නාම ඒකක්කිකෝ පුරිසෝ. ඊළඟ එක තං අක්කින්. රක්කති. රකින්නේ නේද? එමෙන්ම එමෙන් තතහ දැන් යතහ කියලා පදයක් ආවොත් මම කලින් කියලා තියෙනවා යතහ කියලා පටන් ගත්තොත් ඊළඟ වාක්‍යයේ බොහෝ විට තතහ කියලා පදයක් එනවා දැන් ඔය යත කියන දෙක යත ශබ්ද දෙකනේ ඔය යස්මා කියලා මෙතනින් පටන් ගත්තොත් ඊළඟ වාක්‍යය පටන් ගන්නවා තස්මා යම් හේයකින් එබැවි යතහ යම්සේ තතහ එසේ යාව යම්තාක් තාව ඒතා යදා යම් කලෙක තදා ඉකල්හි අන්න ඒ විදිහට මේ යත දෙකේ සම්බන්ධයක් තියෙනවා වාක්‍ය දෙකක් එකට සම්බන්ධ කරත් යම් තැනක තහින් එහි ඔව් එහෙමත් ඉතින් පුළුවන්. ඒ දෙකෙන් ගියොත් ඔය දෙකෙන් හැදෙන තව පද තියෙනවා. ඔක්කොම කියන්න ඕන නැහැ. අපි ඒව පස්සේ කතා කරමු. නැත්තම් වෙලා යනවා. ඒකට මෙහෙම සම්බන්ධයක් තියෙනවා කියන එක මතක තියාගන්න. තේරුණාද? ය පදයකින් පටන් ගත්තොත් බොහෝ විට ඊළඟ පදේදී ත පදයකින් වාක්‍ය පටන් ගන්න.
ඒ පදේ මුලට පටන් ගන්න
තත එහෙමත් වෙන්න පුළුවන්. ඒතකොට ඒතකොට මුළු කෑල්ලම මේ කෑල්ල මුලට ඇවිල්ලා මේ කෑල්ලම අගට එන්න ඕන. ඊතෙන් වල අර්ථ ගැද්දි හැබැයි මේ ක්‍රමයට අපහු අර්ධික මාරු කරලා ගන්න ඕන. දැනට ඉච්චරේ වවුන්නේ. දැනට අපි මේකවත් හදා ගන්න බලමුකෝ නේද? ඔව්. තත එසේ සීලය මනාව රැක්ක යුතුය. ඔව් මනාව කියන එකට පදයක් දීලා තියෙනවා සාදුකම් හා ප්‍රක්කිතබ්බං කවුද එතකොට ඔකේ කතෘකව ඒක ටිකක් ලියමුද අපි වාක්‍ය කවුද දීරානන්දස් මන් ලියනවා තේජානන්දස් මන් ලියනවා විලායම
රකිතෝ කියන්නේ වැන්නේ ඈ රකිතෝ අර AS
දැ රකිය යුතුයි කියලානේ තියෙන්නේ
නෑ නෑ මිනිසෙක් කනි
ඔව්
මිනිසෙක් AS රකින්නේ නේද කියලාද රකිතෝ
එහෙම නෙනේ නෑ
නෑ
රක්කති රකි ඒ දයන්න තිබ්බට ඒ වෙනස් කරන්න යන්න එපා ඒවා දැන් ක්‍රියාපදිනේ ඒ කෙලවරි දයන්න තියෙන ඊළඟ වාක්‍යයට සම්බන්ධ නිසා
අබ්බති
කිත් ඒ අන්තිම පදේ නේ දැන් අරයිස්ම කියන්නේ කලින් එක ගැන ඔව්
යම්ස
ඔව් ඒක ඕනේ සිංහල එක ඕනේ යතහා
දැන් ඉක්මන් අපි කියමු
යතහා ඒකක් කිකෝ පුරිසෝ හරි. මේක අල්පපල. පුරිසෝ ඒ ඇස තං අක්කින් රක්කති. තං අක්කින් රක්කති. ඉතින් ටික ඉතින් ගලපලා ලියන්න මේ. තතා
Thank you.
කලින් කියපු කතාව වැරදිද? ලේසි වැඩිද? අභ්‍යාස. කලින් කිව්වනේ අපි දෙවෙනි පොතේදී එක වසරේ ඉඳන් පහ වසරට දානවා වගේ වෙනවා කියලා. හරි. මේක මෙතනද වාක්‍ය රටාව අහු අල්ලා ගන්න බලන්න. අපිට වචන අපේ හැදිරි තැන් වචන අහු වෙන්නේ නැති තැන් තිබුණාට ඒ වගේ නෙච්චර හිතන්න යන්න එපා. අපිට මේ වචන පස්සේ හදා ගන්න ඒවා හොයා ගන්න පුළුවන්. ඒ වගේ නෙච්චර දැන් මේක බැරි වුණා කියලා වාක්‍ය අමාරුයි කියලා හිතනවා නම් ඒක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. හැබැයි මේකේ මේ වාක්‍යේ රටාව අපිට තේරෙන්න ඕන. ඒක තේරුන්නේ නැත්නම් තමයි අපි පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕන. මේක අපි අලුත් වචනයක් කියලා හිතාගෙන අපි යමුකෝ. එක් ඇසක් ඇති පුරුෂයෙක්. අපි මේක ඇල්ලත් අපි අයින් කරමුකෝ. යම්සේ පුරුෂයෙක්. ඒ ඇස රකිද. ඒ ටික පැහැදිලි දෙයක මොනවා හෝ පැහැදිලිකමක් තියෙද වාක්‍යයේ? ඒ ඇස රකිද. ဒုတိය බලන්නේ. කර්මයනේ නේද? ඒ ආකාරයෙන් සීලය මනාව රැකිය යුතුයි කියලා මේ කියන්නේ. ඒතර මේකේ මේක චිතකයක් නේ. ඒතර ඒකෙදි මේ චිතකය ගැන කියද්දි කියන්නේ මොකක්ද? මේ තබ්බ චිතකයත් එක්ක කර්මපදී ප්‍රථමවට එනවා. කර්මයේ උක්ත වෙන්න ඕන, කර්තෘ අනුක්ත වෙන්න ඕන කියලා අපි කලින් කතා කරානේ නේ. ඒතර මේක ဒုတိයාවේ නේද තියෙන්නේ සීලං කියලා. ဒုတိයාවේ ප්‍රථමයි. නපුරුෂයන් මේක ක්‍රියා විශේෂණයද? එක්කමත් ඔය රටාවටම තියෙන්නේ නේද? සීලය මේක ප්‍රථමාව. ඒ ආකාරයෙන් සීලය මනාව රැකිය යුතුයි. මෙතන කර්තෘ පදයක් නැහැ. ඒක තමයි මෙතන අඳුර ගන්න තියෙන මේක. අපි දාගමු නිකන්. මෙහෙම. මොකක්ද? අපුරු කියවන්න අමාරුයි. තුම් හේහි. නේද? ඔබ වහන්සේලා විසින්. ඔබ වහන්සේලා විසින් සීලය මනාව රැකිය යුතුයි.
කිතක විශේෂණේ
නේ? තබ්බ කිතකයක් නේ. එතකොට ඒ කිතකය යන්න ඕන සීලං කියන පදේ දිහා බලාගෙන. උක්ත කර්මයනේ. දැන් ওই තබ්බ පදත් එක්ක රීතිය තමයි. ඒ තබ්බ කිතකයේ කර්තෘ තතියාවට යන්න ඕන. තබ්බ කිතකයේ කර්මය ප්‍රථමාවට එන්න ඕන. ඒ ප්‍රථමාවට ආපු කර්මය දිහා බලාගෙන තබ්බන්ද තබ්බෝද තබ්බාද කියලා තියෙන්න ඕන. එහෙම නේද අපි කිව්වේ? සීලං නපුංසක ලිංගයිනේ සීලං පදි. ඒ නිසා තමයි තබ්බං කියලා
තියෙන්නේ. ආ කර්මක ධාතුවක නම් අනිවාර්යෙන් තබ්බං.
තබ්බං කියලා තියෙන්නේ. පැහැදිලි නේද මේක දැන්? වාක්‍ය රටාව අහුණානේ. නැද්ද? හරි. හා. හරි ඊළඟ එකට.
ආරක සමිනේ
ඒකෝ අක්කිකෝ නේද ලොක්කල? ඒකෝ අක්කිකෝ නෙවෙයි. ඒක අක්කිකෝ ඒකෝ නෙවෙයි. ඒක අපි මේ පදේ හැදෙන විදිහ පස්සේ කතා කරමු. මේක තද්දිත වෙලා ඊට පස්සේ සමාස වෙලා හැදුණු පදයක්. ඒ නිසා ඒව ගැන අපිට දැම්ම කතා කිව්වට තේරෙන්නේ නැහැ. ඒක බහුබ්බීහි සමාස කියන සමාසයෙන් හැදුණු පදයක්. එක ඇසක් ඇත්තේ යමෙකුටද ඔහුට කියනවා ඒකක් කිපෝ කියලා. දැන් ඔන්න බලපුවා යති නේද කලින්. හරි. හරි. ඒ පදේ නොතේරුණාට කමක් නැහැ. ඒකට සමාව දෙනවා මොකද ඉස්සරහට එන එකක් නේ. ඉස්සරහට හැදෙන පදේ. ඉතිරි ටික තේරෙන්නේ නැත්නම් ටිකක් ගැටලුවක් මොකද කලින් කියපු ඒවා මේ ටික පැහැදිලිද එහා පැත්තේ කොටස අතන
ක්‍රියා විශේෂණ නෙමෙයි හිතක විශේෂණ
ක්‍රියා විශේෂණයක් සාදුකම් මනාව කෙසේද රැකිය යුත්තේ ක්‍රියා විශේෂණ පාඩම හිමීට පස්සේ බලා ගන්න ඒ ක්‍රියා විශේෂණ පද කොහොමද ඔය රටාවේ මතක ඇති ද්විතියාවෙන් තියනවා කියලා කිව්වා නේද ක්‍රියා විශේෂණ ද්විතිය විභක්ති යෙදෙන තැන්වල ක්‍රියා විශේෂණ ද්විතියාවෙන් යෙදේ කියලා කිව්වා නේද එහෙම ආපු එකක් ඔය සීගං ධාවති සමං ධාවති විසමං ධාවති ඒ වගේ හරිනේ තව ගැටලු තියෙද විමල ජීවයස්මා
සාදු කියන කියන්නේ දැන්
එහෙම යෙදෙන්නේ මට නම් අහුවෙලා නැහැ බලන්න ආයස් මගේ අර පොත හදාගෙන අපි අහු නොත් කියන්න අපිට නේද හරි හරි ඊළඟ එක මේකේ ගැටලුවක් නැහැ නේ නේද ඊළඟ වාක්‍ය හරි
දේවතාවා බාගතුන් වහන්සේ යම් තැනකද එතනට එනඟ උන්වහන්සේලාගේ පටන් පීචාරයේ දේවතා භගවන්ත දේන භගවා තේරුප සංකමි උපසංකමි
නෑ උපසංක
තේන භගවා
ඔව් ඔව් තේන එතනට උපසංකමි උපසංකමිත්තා කියලා කැ දෙකක් ඉන්නේ
උපසංකමිත්තා
ඔව් උපසංකමිත්තා
භගවන්තං
හා
අනුවාදිත්තා
හා
පඤ්ඤං සුදුච්චි
හා හරි එතකොට ඔතන යේන භගවා කියලා ගත්තේ කොහොමද යේන භගවා යම් තැනකද කියද්දි කොහොමද යේන කියලා ගත්තේ යේන කියලා දෙන්න ඕන
යත්ත
ඒක තේරුම කියන්නේ යේන කියන එක හරි වැරදිද එතකොට ඒ කියපු විදියද මොකද්ද එන්න ඕනේ අපි දැනට ලියාගමු යස්මින් භගවා යස්මින් භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද ඒ යස්මින් කියන අර්ථයේ යේන කියා තතියාවෙන් යෙදෙනවා කියලා කියන්නේ එතකොට ඒ තතියාවේ දෙන තව අර්ථයක් තමයි සත්තමී අර්ථයේ පදයක් වෙනුවට සත්තමී පදයක් වෙනකොට සත්තමී අර්ථයේ තතියාව යෙදෙනවා. ඒවා අපි දැන් කතා කරන්නේ පස්සේ කතා කරමු. දැන් මතක තියාගන්න. යස්මින් භගවා. දැන් මේකේ එහෙම ප්‍රයෝගයක් අපිට තාම ආවේ නැහෙනි. අපිට ලියන්න තියෙන එකක් නෙමේ මේක. ඒ නිසා අපි මේක ලියමු යස්මින් භගවා. තත්ත උපසංකමිත්වා. එහි එළඹ. සත්තමී.
සාමිනා නම් මෙහෙම ලියුවේ. මේ දේව රාජෝ භගවන්තං යත්ත
දේවරාජෝ කියලා ඉන්නේ නැහැ. දේවරාජා කියලා ඉන්න ඕන ප්‍රථමාවි. රාජ ශබ්දයේ වර්ණගීම වෙනස් නේ.
දේවරාජා භගවන්තං යත්ත උපසංකම තමයි.
භගවන්තස්ස
උන්වහන්සේට කියද්දි
උන්වහන්සේට වැඳ කියදි වැඳීමට ලක් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ.
භගවන්තං
වන්දිත්වා. භගවන්තං වන්දිත්වා. ඔව් අභිවාදිත්වා.
තම්හි
වැඳ කියන පූර්වක්‍රියාවේ කර්මය. වැඳ කියන්නේ පූර්වක්‍රියාවක්
නේ.
ආ. ඒ වැඳීමට ලක් වෙන්නේ කවුද?
භාග්‍යවතුන්.
එතකොට පූර්වක්‍රියාව
ලබනවා වගේ ගන්න බැයි.
එහෙම කියන්න පුළුවන් තස්ස වන්දිත්වා. එහෙමත් යෙදෙනවා වගේ මතකයක් තියෙනවා. හැබැයි භගවන්තං වන්දිත්වා කියන එක නම් හොඳටම මතකයි යෙදෙනවා. භගවතෝ වන්දිත්වා. මම එක බලන්නම් පොඩ්ඩක්.
අභිවාද
හරි දෙකම අර්ථ එකයි. උපසංක මිත්වා. උපසංකම්ම කියන්නත්
පුළුවන්.
කොහොමද? උන්වහන්සේට වැඳ කියන එකද? ඒක ද්විතියාවෙන් ඉන්නත් පුළුවන් පූර්ව ක්‍රියා වේ කර්මය නිසා පුළුවන්. මොකද ඨයන්න සිංහලයේදී ද්විතිය චතුත්ති දෙකේම යෙදෙනවා. දරුවාට ගසයි ධාරකං පහරතිනි ඒ වගේ යෙදෙනවා. තව එකක් ගැටලු තියෙන. යස්මින් භගවා තත්ත උපසංක මිත්වා නේද?
හා
අභිවාදිත්වා හරි වන්දිත්වා දැන්ට හුරු එකක් අපි ලියමුකෝ නේද?
නමස්සිත්වා.
ඔව් නමස්සිත්වා. හරි. ප්‍රශ්නයක් විචාලේය. පඤ්ඤං පුච්චි. විනයකේ මේ පදේ ආවේ ඇයි කියලා ගැටලුවක් තියෙන තැන තියන අහන්න බලන්න. මොකද්ද තේනු නැහැ. තේන උපසංක මිත්තා කියන්නේ එතැනට කියන අර්ථයෙන් තත්ත උපසංක මිත්තා කියන අර්ථයේ තේන කියලා ඉන්නේ. මෙතන කයිනු දෙකක් තියෙන්නේ. ඔව් ඒ කක්කිකෝ මෙතන කයිනු දෙකක් බෙදලා ලියලා භගවා කියලා. ඒක වෙනම වාක්‍යයක කොටසක් යොවේ තියෙන්නේ. යේන භගවා භාග්‍යවතුන් වහන්සේ යම් තැනක වාසය කරයිද. දැන් අපි ওই වාක්‍ය දික් කරලා ලිව්වොත් එහෙම මෙහෙමයි එන්න ඕන. දේවෝ කියලා අපි ගමු කෙටියෙන්. දේවෝ ඊට පස්සේ මෙහෙම කැලලක් වෙනවා සම්පූර්ණ. යත් භගවා විහෙරති විහෙරති තත් මෙන්න මේ කෑල්ලම තමයි මේ කෑල්ල මේ ක්‍රියාපදේ නැතුව තමයි ලියලා තියෙන්නේ. යම් තැනක භාග්‍යතුන් වහන්සේ වැඩ සිටීද එතැනට එළඹ. ඒක දැන් මේ ක්‍රියාපදේ නැතුව තමයි වාක්‍ය තියෙන්නේ. පැහැදිලි නේද? යත්ත භගවා කියන එක තමයි මේ යත්ත කියන අර්ථයේ සත්තමී යත්තේ යේන කියලා අපිට දාන්න පුළුවන්. ඒ නිසා තමයි දේශනාවේ යේන කියලා තියෙන්නේ. ඒවා ව්‍යාකරණේ පස්සේ අපි ඉගෙන ගන්නවා. යේන භගවා විහෙරති යම් තැනක භාග්‍යතුන් වහන්සේ වැඩ සිටිනසේක්ද. තත්ත ඒ කියන්නේ තේන කියන තේන කියන එක දැම්මේ තත්ත කියන අර්ථයේ. තේන එතනට උපසංගමිත්වා ඉදිරි දිගටින් පැහැදිලි නේ නේද?
දේවෝ
එහෙම නැත්නම් දේවතා කියලා ගත්තත් හරි. ඇති නේද? ඒ ටික. තව ගැටලු තියෙද? ඔක්කොම ගැටලු තමයි. හරි එහෙනම් ඉස්සරහට යමු. විසන්ධි කරන්න තියෙන්නේ. ඒ ටික අපි දෙමු අලුත් ආයෂම තුන්ලට නේද? විසන්ධි කරන්න. හරි. සන්ධිකරණයක් අපි දෙනවා. ආනන්දයන්ම පළවෙනි එක කියමු බලන්න. පංච ඉන්ද්‍රියයන් කොහොමද එතකොට සන්ධිය වෙලා තියෙන්නේ? මොකද්ද මොන ක්‍රමයකටද පංච කියන එකේ අයන්න ලොප් වෙලා පිටිපස්සේ තියෙන යන්නට එකතු වෙලා සරාසරි ලෝභ. ඊළඟ එක ඥාන ධම්මායස්ම
සත්තුත්තම
තේරුම්
චේරේවසන්
සත්‍යන්ත උතුම්
ශ්‍රේෂ්ඨ.
ඔව්. එතකොට පද දෙක සත්‍ය උතුම්. ඔව්. එතකොට අර්ථය එනවා උතුම් කියන අර්ථය ඔක සමාස වුණ පදයක්. ඒකයි ඔය හේතුව. අපි තාම සමාස කරලා නැහෙනේ සත්වයින්ට කියන අර්ථයේ විභක්ති අයින් වෙලා සත්තානං උත්තමෝ සත්තානං උත්තමෝ සත්වයන්ට උතුම් කියන අර්ථයෙන් සත්තානං කියන පදේ තියෙන විභක්ති අයින් වෙනවා. එතකොට සත්ත්ව කියලා ඉතිරි වෙනවා. ඊට පස්සේ සංදි කරනවා. අපි ඒව පස්සේ කතා කරමු. කොහොම හෝ දැන් සංදි වෙන පද දෙක සත්ත්ව උත්තමෝ කියන පද දෙක. සත්වයන්ට උතුම් සත්වයන් අතරින් උතුම් වූ කියන අර්ථයත් ගත හැකි. සත්තානං උත්තමෝ කියන එකෙන් නිද්ධාරණ චට්ටි. හරි. එතකොට සංදිය
සත්ත්ව උත්තමෝගේ පාල පුරස්සරේ ලොක් කරන සාරදාය ලෝක.
හරි.
සූත්‍රේ
ඇති ඇති ඉතිරි පැහැදිලි නේ. ඊළඟ වාක්‍ය කවුද? චන්ද කිත්තියස්ම
සූර්යෝදය
මොකද ඕදයෝ කියන්නේ? ඕදයෝ කියන එකේ තේරුම ඕදයෝ කියලා වචනයක් අහුනද ගොහේ? ඕදයෝ
ඕදයෝ
ඕදයෝ එතකොට මොකද්ද වෙන්නේ කියන්න බං? ආයන්න ලොප් වෙලා උයන්නට ඕ කාර්යයක් එනවා. සූත්‍රය මොකද්ද මතකද? පචාස වන්නන් ලුත්ති. සුරිය උදයෝ සුරියෝදයෝ තේරුම කියම් බාන්න අරිය චිත්තායස්ම සූර්යාගේ උදාවනේ නේද? සුරියස්ස උදයෝ කියන එකයි. හිරුගේ උදාව සුරියස්ස කියන එකේ විභක්ති අයින් වෙලා තමයි සුරිය කියලා ඉඳලා ඊට පස්සේ සන්ධි වෙන්නේ. සමාස පද ගොඩක් තියෙනවා. අපි ඒව පස්සේ කතා කරනවා. මේ මොකද්ද මේ කියන්නේ කියලා බය වෙන්න එපා. අපි ඒව පස්සේ ඒ පද හැදෙන හැටි ඉස්සරහට දැනගන්නවා. දැනට මේ සන්ධි පදේ වෙන් කරගන්න විතරක් දැනගත්තම ඇති. හිරුගේ උදාව කියන එකයි අර්ථය. ඊළඟ එක. කවුද? චන්ද සුමනායස. පද දෙක. ධම්ම අනුස්සති. ඔව්. එතකොට පූර්වස්වර ලෝපයයි දෙකේම තියෙන අයනුනේ. ඒ නිසා දීගං සූත්‍රයෙන්. ඊළඟ එක කවුද? තීරානන්දස්ම බලමු. අත්‍රා නෙවෙයි අත්‍ර අහං. අත්‍ර කියන එකේ තේරුම මොකද්ද? තේජානන්දස්ම අත්‍ර කවුරු හරි කියන්න බලන්න. අත්‍ර කියලා පදයක් තියෙනවද එහෙම එකක්? සන්ධි කරන්න වෙන් කරගෙන ඉන්නවා නැති පද වෙන් කරගෙන නේද? මෙහි අත්‍ර කියන්නේ මෙහි.
කොහොම කැඩෙන්න ඕන එහෙමද කියලා අපි කැඩි.
එහෙම බෑ. ඒ අර්ථ දැනගෙන දීලා ඇති සමානට මං හිතන්නේ පිළිගන්න. දීලා නැද්ද? කෙලවරේ දීලා ඇති සමානට. බලන්න. මේ දීලා තියෙන්නේ 177 පිටුවේ. අදා කියන එකට උනේ. එහෙම ඊට පස්සේ බලන්න දීලා තියෙනවා. හරි. අත්‍ර අහං. එතකොට සන්ධිය වෙන්නේ කොහොමද?
අයන්න ලොක් කරනවා.
පාපරවත රූපා නෙමෙයි සරාසරේ. හා ඊට පස්සේ එතකොට පිටිපස්සේ අයන්නනේ තියෙන්නේ. එතකොට අත්‍රහං නිවෙන්න ඕන. දීර්ඝ කරන්නත් ඕන. දීගං සූත්‍රය. එතකොට තේරුම මොකද්ද? අත්‍රහං. ඔතන අපිට වාක්‍යයක නැතුව සම්පූර්ණ අර්ථය කියන්න බෑ. මෙහි මම කියන එක තමයි තේරෙන්නේ. මෙතන වචන දෙකේ අර්ථය අත්‍ර කියන්නේ මෙහි, අහං කියන්නේ මම. එතකොට මම මෙහිලා හරි එහෙම යෙදෙන්නත් පුළුවන් වාක්‍යයක්. අපි එක වාක්‍යයක යෙදුනම බලමු. ඊළඟ එක. අපි ටිකක් ඉක්මනට වෙන් කරගෙන යමුද? වැඩි වෙලා ගන්න නැතුව. මම නම කියන්න විමල ජීවායස්ම. යානි මානි. යාන කියලා තිතින් තියෙනවා තිබ්බට මෙතන නම් ඒක නෙමෙයි. ඔ යානි ඉමානි. ඒකට යම් මේ කියන එකයි තේරුම. යම් මේ. ඊළඟ එක තාවදේව. රතනානන්දාස්ම. තාවදේව. ඔතන දේව කියන්නේ දෙවියට එහෙම නෙවෙයි. නැත්තම් ඒ තාක් දෙවියා කියලා අපිට වෙන් කර ගන්න පුළුවන්. ඒකට සම්දිත් නැහැ නේද? තාව ඒව කියන එකයි. තාව ඒව. තාවදී. ඒකට හල් දයන්නක් යවමදන තරලා සූත්‍රයෙන් ආගම වෙලා. ඊළඟ එක ස්වාහං. තාවදී ඒව කියලා තුන. තාවදී ඒ එහෙම පුළුවන්. එකෙනෙහිම. තාවදී ඒව එහෙම පුළුවන්. ඊළඟ එක ස්වාහං. සෝ අහං. එතකොට සූත්‍රය මොකද්ද? වමෝදු දන්තාන. හල් වයන්නක් ඇවිල්ලා සෝ කියන තැන ඕ යන්නට. ඊළඟ එක චන්දසුමනායස්ම. මේක ඇහුවා නේද දවල්? එන එක කියමු බලන්න. අරිය චිත්තායස්ම. හොඳට බලන්න වචන ඉස්සලා තියෙන විදිය කියවමුකෝ. නියන්නක් වෙයිද? ඕකේ. සමහරව අපිට තාම අර කියවලා හිම පුරු නැති තැන් නිසා ඒවං තාතාති වත්වා. පුතේ එහෙම එහෙමයි. එහෙම නැත්නම් තාත්තේ එහෙමයි යයි කියා. ඔය තාත කියලා පදයක් තියෙනවා. ආමන්ත්‍රණ පදයක්. තාත දරුවෝ කියන අර්ථයේ තාත්තටත් කියනවා දරුවටත් කියනවා. හරි. හරි වැඩි පැටලෙනවා තාත්තයි පුතයි ඊට පස්සේ නේද? දීර්ඝයකුත් වෙනවා. තාත ඉති. තාත ඉති. කොහමද ඒකට ඇදෙන්නේ? වාපරෝ අසරූපා පුබ්බෝච. පුබ්බෝච සූත්‍රයෙන් දීර්ඝ වෙනවා. මෙතන ආයන්න දීර්ඝ වෙනවා පුබ්බෝච සූත්‍රයෙන්. හරි. ඊළඟ එක. පුතේ යයි. එහෙම නැත්නම් තාත්තේ යයි. ඊළඟ එක. සද්ධීද. ජිනසිරියස්ම. පිරා ගන්න නැතුව කියමු අපි. ඊළඟට අපිට සූත්‍ර කීපයක් කතා කරන්නත් තියෙනවා. සද්දා ඉද. සද්දා ඉද. ඒක අපි කතා කරන්නේ නේද? විස්තර කරන්න ඕනේ. ඊළඟ එක. ආනන්දයස්ම. මිගයිව නෙවෙයි. තව කරා ආස්මගේ ඔව් මිගි ඉව ඉව මින් මුව දෙනක මින් මිගි ඉව
මිගේ
ඉව ගන්න බැරි නේද මිගෝ ඉවනේ ඒතකොට මිග ඉව කියලාත් ගන්න පුළුවන් මිගි ඉව යෙදෙන තැනකම බලන්න ඕන මොකද්ද පදේ කියන්නේ ඉතින් දෙවිදියටම සංධිය කරන්න පුළුවන් අපිට ඊළඟ එක හන්දාහං ස්වාමීන් වහන්සේ බලමුද හන්දාහං හන්ද කියලා නිපාතයක් තියෙනවා හන්ද අහං හන්ද අහං නිපාතයක් ඒකේ විශේෂාර්ථයක් කියන්නේ එහෙමනම් ඒ වගේ අර්ථයක් අපිට ගත්තා ඒක හන්ද දානි භික්කවේ ආමන්ත්‍යාමි වූ එහෙමනම් ඉතින් මහණෙනි මම දැන් ඔබ වහන්සේලාව අමතනවා හරි ඊළඟ එක අරිය විලාසයස්ම තතෝ අහං තතෝ ඉක්බිති අහං මම ඉන්පසු මම ඉක්බිති මම හත චක්කුස්මි කවුද ගෞතම වංශයස්ම හත චක්කුස්මි තේරුම හත චක්කු කියන එකේ ඔතන අර්ථය නැසුණු ඇස් ඇති කියන එකයි නැසුණු ඇස් ඇත්තෙකු කියන එකයි අපි මේ පද හැදෙන විදිහ දැන් චක්කු කියපුවාම ඇහෙනේ තේරෙන්නේ ඇස් ඇති කියලා ඔය කොහොමද ගත්තේ අපි ඒවා පස්සේ දැනගන්නවා තද්දිත පාඩුවේ බෑනේ එතකොට මෙතන සංදියක් නැහෙනේ නේද එහෙම ගන්නත් පුළුවන් ඇත්තටම චක්කුස්මි ඇසෙහි නැසුණු ඇසෙහි කියලාත් ගත්ත හැකි සත්වමීයේ වර්ණය කියලා කියලානේ නැසුණු ඇසෙහි එහෙමත් ගත්ත හැකි හැබැයි මෙතන එතකොට එහෙම නොත් සංදියක් නැහෙනේ චක්කු අස්මි කියලා තමයි එන්න ඕනේ නැසුණු ඇස් ඇත්තෙකු වෙමි එතකොට අයන ලොක් වෙලා පිටිපස් වාපරවස රූප ඊළඟ එක සුදම රක්ිතායස්ම න ඊළඟ වචනේ න ඒවද හා
තාව අහං
හරි න ඒව තාව අහං පද හතරක් ඒතාක් මම නොම කියන එකයි ඉතින් ඉතිරි කියලා නැතුව අර්ථය කියන්න බෑ ඒතාක් මම නොම මොකක් හරි කළා නොම කළා නොකළෙමි නේවතාවාහම් භික්කවේ සදේවකේ ලෝකේ සමාරකේ සම්බ්‍රක්‍මකේ සස්සමන බ්‍රාහ්මණියා පජාය එතන තියෙන්නේ නේද හරි ඊළඟ එක කියමු බලන්න ආස්ම කියමු බලන්න චත්තාර ඉමේ නෙවෙයි චත්තාරෝ ඉමේ චත්තාරෝ පදේ පදයක් තියෙනවනේ වෙනම චත්තාරෝ කියලා ඉමේ චත්තාරෝ කියන එකයි මේ සතර ඉමේ පදේ තියෙන බහුවචනෙන්නේ චත්තාරෝ පදේ තියෙන බහුවචනේ එතකොට ඉමේ චත්තාරෝ මේ සතර තෝ ඊළඟ එක අරිය චිත්තයස්ම
කම්ම අක්කාතු
මොකද්ද සම් සම් කියන යාළුවා යාළුවා කියන ලද්දේ එහෙමද සම්මා අක්ඛාතු සම්මා අක්ඛාතු මනාව කියන ලද්දේ
සම්ම කියන්නේ
බෑ සම්ම දක්ඛාතු කියන දේශනාවේ තියෙන තැන් වල අර්ථය මනාව දේශනා කරන ලද්දේ දොට අක්ඛාතෝ කියන තැන ඒ අයන්නට කලින් දයන්නක් එතකොට ආගම වෙනවා යවමදන සූත්‍රී ඒ උණයින් පස්සේ ඊට කලින් තියෙන සම්මා කියන නිපාතයේ කෙළවරේ තියෙන ආයන්න කෙටි වෙනවා ඒ කෙටි වෙන සූත්‍රය අපි තාම ඉගෙන ගත්තේ නැහැ ඒක අපි පස්සේ ඉගෙන ගන්නවා ඔව් රස්සන් හරි ඊළඟ ටික අපි ඉක්මනට හදාගෙන යමු වැඩි වෙලා ගන්න නැතුව පිළිවෙලට කියාගෙන යමුද ස්වාමීන් වහන්සේ
තත්ත අහං තත්තාහං
හරි ඊළඟ එක සන්ධි වුණාම කොහොමද වෙන්නේ දීර්ඝයක් වෙනවා නැහැ උයන්න දීර්ඝ වෙන්නේ තස්සූපරි අය අර මුල් අයන්න ලොප් වෙලා පිටිපස්සේ උයන්න දීර්ඝ වෙනවා තස්සූපරි තස්සූපරි මට අහු වෙලා නම් එහෙම හුරු නෑ තස්සූපරි කියන පදේ නම් බහුලව අහු වෙලා තියෙනවා තස්සූපරි දීගං සූත්‍රේ ඊළඟ එක අජ්ජේව ඊළඟ එක
තදාපි
ඔව් ඊළඟ එක ගෞතම
වසලෝති
හරි ඊළඟ එක
අවිජ්ජෝගෝ
හරි ඊළඟ එක
මුල්ගෝ අපි මුල්ගෝ
හා ඊළඟ එක
තත්තා
එව කියන්නේ දීර්ඝව කියන්න ඕනේ යන්න
තත්තා එව
පිටිපස්සෙන් කියනවා
තතාව කියද්දී
තතහව කියලත් කියන්න පුළුවන් ඊළඟ එක
දුවංගුලම්
පදේ හැදුනේ කොහොමද ආගම වෙනවා හරි හරි ඊළඟ එක අතක්වේතං හා
අතක්වේතං
ඒක කිව්වට මේ ඉස්සරහින් ඒක
නම් වමුදන්තං
එහෙම පද ඇදිලා නැහැ නේ ඒකයි හරි ඊළඟ එක මේ න උදේති කියන එක මම පොඩ්ඩක් හොයලා බලුවා මේ එහෙම සන්ධි වෙන පදේ ගැන නෝදේති කියලා යෙදිලම නැහැ බුද්ධ දේශනාවේ යෙදිලා නැහැ නෝදේති හෝ නුදේති නෝදේති නාදේති ඒ මොකුත් හැදිලා නැහැ බුද්ධ දේශනාවේ මොකද උදේති පදයට කලින් නයන්නක් එද්දී වෙනම රීතියක් තියෙනවා උදේති පදයට විතරක් නෙවෙයි පිටිපස්සෙන් ස්වරයක් තියෙන තැනක ඊට කලින් නයන්නක් එනවා නම් මේ නයන්නට බොහෝ විටම අන් කියලා ආදේශයක් වෙනවා එතකොට අනුදේති බුද්ධා දිච්චේ අනුදිතේ කියලා හැම ඉදිරියට තියෙන ඇහිලා ඇති බුද්ධා ඒ අනුදේති උදේති කියන එකෙන්ම තමයි උදිත කියලා පදයක් හැදෙනවා එතකොට අන් උදිත අනුදිත කියලයි මේක පදේ හැදෙන්නේ මේ නයන්නට අන් කියලා කැලලක් ඇවිල්ලා එතකොට අනුදිත කියලා නම් පදයක් හැදිලා තියෙනවා බුද්ධ දේශනාවේ තියෙනවා හැබැයි අනුදේති නුදේති හරි මේ නෝදේති එහෙම නුදේති පදයක් නම් හැදිලා නැහැ
අනුදේති
කියන්නේ තේරෙන්නේ නැහැ නුදේති කියන්නේ උදා වෙන්නේ නැහැ කියන එකයි නොම උදා වෙයි මම ඒක බලන්නම් මේ අනුදේති කියලා නම් පදයක් තියෙන්න පුළුවන් මම බලන්නම් ඒක
අනේ නම් වෙන්නේ
නැහැ
කියන්නකෝ වචන.
දුවම්
ඒ හල්වා යන්නක් කියනවා.
ඒ කොහොමද ඉතලසෙන්?
ද්වංගුලං. හල් දයන්න උයන්නට හල්වා යන්නක්. ඊළඟ එක කියමු බලන්න අවසානික කවුදාරිය විලාසයස. අරිචිත්ත තානාහං කියලා ඉන්නේ කොහොමද? එතකොට ලෝපං දීගං. හරි, එහෙනම් අපි ඉස්සරහට යමු නේද? ඉස්සරහ සංදි අරු සංදි ටික අපි කතා කරගෙන යමු. තානි අහං මම ඒවා කියන එකයි. ඒවා මම යෙදෙන තැන අනුව තම අර්ථ ගන්න ඕනේ. වාක්‍ය ගාවපුවම ඔව් අපි ටිකයි කමෙන්ට් යම්. හරි, ව්‍යංජන සංදි කියාගෙන යමු බලන්න. කවුරු හරි එක්කෙනෙක් මුල් ටික විතර තේජානන්දවස්ම. ස්වරණ
ව්‍යංජන සංදි ස්වරයා කෙරෙන් පරවූ ව්‍යංජනයට යෝග්‍ය ස්ථානයේදී විග්‍රහය විග්‍රහය නම් එක් ව්‍යංජනය දෙකක් කිරීමයි. ප්‍රත්‍යයන්ම තුක් යෙදීම ආකාරයේ විග්‍රහ කිරීමයි.
පැහැදිලි නේද? එතකොට මේ ditthaya කියලා කියන්නේ මොකක්ද? ditthayak. ඒ තියෙන ස්වરૂපේම තව හල් ලකුරක් ගේන එකයි ditthaya කියලා කියන්නේ. එතකොට එහෙමත් යෙදෙන තැන් තියෙනවා බුද්ධ දේශනාවේ. මේවා දැන් ව්‍යංජන සංදි කියලා කියන්නේ මේකෙදි මේ කාර්යය ගැන කියද්දි කියන්නේ ව්‍යංජනයක් සම්බන්ධ කරලයි මේ සංදිය ගැන කතා කරන්නේ. අපි කලින් කතා කළේ ස්වර සම්බන්ධවනේ. මේක ටිකක් අවධානයෙන් ඉන්න. එහෙම නැත්නම් අපහැදිලි වෙයි. මේ ද්විත්වය වෙන තැන් ටික ව්‍යාකරණ පොත්වල කියලා තියෙනවා. මේ සූත්‍රය මේ තැන්වල තමයි යෙදෙන්නේ. අපි දැනට ඒවා ගැන එච්චර කතා කරන්න යන්නේ නැහැ. මොකද එහෙමනොත් ටිකක් බර වැඩි වෙන නිසා. මේ අවස්ථාවල්වල තමයි මේ සංදිය යෙදෙන්නේ. සමහරට මේ නිපාත වලින් පස්සේ තියෙන අසුවල් පද එක තමයි මේ සංදිය යෙදෙන්නේ. එහෙම වෙන් කරලා කියලා තියෙනවා. අපි ඒවා ගැන පස්සේ කතා කරමු. දැනට මතක තියාගන්න ඇතැම් තැනක මේ පිටුපසින් තියෙන ස්වරයක් මුලින් තියෙනවා, ඊට පිටිපස්සෙන් ව්‍යංජනයක් තියෙනවා. ඒ ව්‍යංජනය ද්විත්ව වෙන්න පුළුවන් ඇතැම් තැනක. උදාහරණ ටික පැහැදිලි ඉන්නේ නේද? අප්පමාදෝ, අපමාදෝ. පමාදෝ කියන්නේ ප්‍රමාදය, අප්පමාදෝ කියන්නේ අප්‍රමාදය. විරුද්ධාර්ථයනේ. පතිට්ඨිත පිහිටි, සූපසර්ගයාභම මනාව පිහිටි, සුප්පතිට්ඨිත. එතකොට ඒ පයන්න දිත්ත වෙලා අනුගහෝ කියන එකෙත් එහෙමයි. ගයන්න දිත්තයි ඒ අනිත් ඒවා තේරෙනවා. වම් පැත්තෙන් නෙමෙයි, දකුණු පැත්තෙන් තියෙන ඒ ධන ලකුණට දකුණු පැත්තෙන් තියෙන එකතු කිරීම අකුරට දකුණු පැත්තෙන් තියෙන ව්‍යංජනෙ තමයි දිත්ත වෙන්නේ. බලන්න ඒකේ අපහැදිලි තැනක් තියෙන යට ඒ වගේ. මොකේද? ඒ මුද්‍රණ දෝෂ. ඒව හදා ගන්න.
සාමාන්‍යයෙන් අවරයි මේ ගෝතන්නේ විඥාන කියන එකේ ගන්නනේ වී කියන අපුරට තේරුමක් තියෙනවා.
ඔව්. ඒ වගේ තැන් නිරුක්ති වලදී අපි ඒව පස්සේ කතා කරනවා. උපසර්ග පාඩමක් එනවා ඉස්සරහට. උපසර්ග පාඩමේදී ටික කතා කරමු.
ඔව්. ඒක
ඔ හැම එකෙම ඉතින් හල් එකක් නේ වෙලා
තියෙන්නේ.
හැම එකෙම හල් ලකුරක් ඉන්නේ.
පිටිපස්සේ අකුරට වෙනසක් වෙන්නේ
නැහැ. නෑ. ඒක එහෙම තියෙනවා. ඊට මුලින් හල් ලකුරක් එකතු වෙනවා. හැම එකෙම එහෙමයි. හරි. ඒකේ වෙන විශේෂයක් කියන්න දෙයක් නැහැ. පද හැදෙන හැටි ලියලා පෙන්නන්න ඕනද? ඉතිරි මේ මල කෙටියෙන් මම ඒ ටික ලියාගෙන යන්නම්. කෙටි එකක් ලියනවා. දුකර මුලින්ම දුක්කර කියලා ලියා ගන්නවා ඇදෙන පදේ. ජින වචන යුත්තංගී. ඊට පස්සේ වෙන්නේ ඉතින් හරි ලේසි. මෙතන මේ කයන්න තියෙන එක කයන්න දිත්ත කරනවා. ක පර ද්වේ භාවෝ ඨානි ඨානි සුදුසු තෙන්හි පර ද්වේ භාවෝ. ඒ කියන්නේ පසු ස්වරය ද්වේ භාවයට පැමිණිනවා, දෙගුණයක් වෙනවා. ඉතින් මේ විදිහට ගන්න ඉතින් එහෙම හොඳයි.
මේ අන්තිමේ කර නයේ පරන් යුත්තේ කියලා ලියන්න
දෙයක් නැහැ. එහෙම කරන්න දෙයක් නැහැ මේක. ලියන්න මොනද ඒක? හරි. කෙටි. ඇති නේද? ඒකේ තව ගැටලු තියෙනම් අහන්න බලන්න. අපහැදිලි නෑනේ නේද? මේ කයන්න කයනු දෙකක් වුණා. ඉක්ක බවටපත් වුණා. හරි නේද? හා. ඊළඟ එක ඊළඟ රීතිය. ඉතින් ඒක මේ වගේ වෙන වෙනම අංක දාලා එහෙම සටහන් දාලා තියාගන්න. ස්වරයකින් පස්සේ තියෙන වර්ගයන්ගේ දෙවෙනි හතරවෙනි, ඒ කියන්නේ මහ ප්‍රාණ අකුරු දිත්ත වෙද්දී, ඒ දිත්ත වෙද්දී අලුතින් එකතු වෙන්නේ මහ ප්‍රාණ එකක් නෙවෙයි, ඒකෙම අල්ප ප්‍රාණය කියන එකයි අර්ථය. තේරුණාද? දිත්ත වෙන්න තියෙන්නේ මහ ප්‍රාණ අකුරක් නම් අලුතින් එකතු වෙන්නේ අල්ප ප්‍රාණ අකුරක්. ඒක තමයි රීතිය. ඒක මතක තියාගන්න. උදාහරණයක් අපි ඉක්මනට හදමු. නී ධනෝ. නී උපසර්ග පූර්ව ධන. ඉතින් මේ වගේ අර්ථ අපි පස්සේ දැනගන්නවා. ඒ කියන්නේ ධනය නැති කියන එකයි අර්ථය. මේ උපසර්ගයේ නැති කියන අර්ථයක් තියෙනවා.
ඒක දැන්නේ කෙල්ල කියන ධනම කියලා.
හරි. මේක ඒකේ විදිහට ගන්න. දයන්න දිත්ත වෙද්දී අල් දයන්න කුයි දයන්න කුයි තමයි අපි ගන්නෙ. ඇයි මේක මහ ප්‍රාණයක් නිසා. පරද්වේ භාවෝ නෙවෙයි මේක සූත්‍රය. වග්ගේ ගෝසා ගෝසාන තතිය පටමා. හොයන්න බෙයිද? පැහැදිලි නැන්ද? මේ දයන්න තිබ්බ එක බුද්ධ බටපත් වෙනවා. ඊට පස්සේ නොයන්න. හරි නේ? නිද්ධානෝ. අනිත් ඒවත් බලාගෙන යන්නේ මේ විදියට. ධන ලකුණු එකතු කිරීමේ ලකුණෙන් දකුණු පැත්තේ තියෙන ඒවා. එතකොට මේ විදියට හැදිලා තියෙන්නේ. පඨම ඥානං කියන එක. ඔය තියෙන්නේ මහ ප්‍රාණ ජයන්නේ. ඒ අකුර එහෙම අඳුනා ගන්න පුළුවන් වෙන්න ඕන. ගොඩ දෙනෙකුට උන අපි සිංහල සමහර ආස්මලලාටත් ඒක ඔන්න පැටලෙනවා. මේ මොකද්ද මේ කයන්නයි දයන්නයි බැඳලා තියෙන්නේ කියලා නේ. ඉක් දෝ කියලා එහෙම ඒක කියවන්නේ නැහැ නේද? ඉක් ඥාන එහෙම නෙවෙයි. ඥාන මහ ප්‍රාණ ජයන්න. හරි. ඒ වගේ වෙන ගැටලුවක් තිබුණොත් විතරක් අහන්න. නැත්නම් අපි ඊළඟ රීතියටත් යනවා. අද දවසේ අපි මේ ටික කතා කරන්න අදහස් තියෙන්නේ ටික ඉවර වෙන්න. නෑ මේ ටික ඉච්චර අමාරු නෑ ඒකයි. ඊළඟ රීතිය ව්‍යංජනයක් පිටිපස්සේ තියෙද්දී ඇතැම් විට ස්වර දීර්ඝ වෙනවා. මුලින් තියෙන ස්වරය දීර්ඝ වෙනවා. හරි වැඩි. මේකේ මේ තැන් නම් බොහෝ විට යෙදෙන්නේ ගාථාවල ඡන්දස් බිඳෙන්නේ නැති වෙන්නේ. එහෙම නැත්නම් ඒ අපි ඒව ගැන පස්සේ කතා කරමු. මේ ඡන්දස් කියන්නේ මොනවද කියලා ඒක කියලා දෙන්න කියොත් දැන් වැඩිපුර වෙලා යනවනේ. ඒ දැන්ට මතක තියාගන්න අර ගලාගෙන යamak තියනවනේ යන් රටාවක්. අන්න ඒ රටාව ආරක්ෂා වෙන්න ඇතැම් තැනක දීර්ඝව භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් අර
අවසරය ගන්න මේ කලින් එකේ
කොතනද? මෙතන පූර්වස්වරේ රස්වේකුත් වෙලා තියෙනවනේ අපි ඒක ඉස්සරහට කියනවා. ඒතන ඊළඟ සූත්‍රය. දැන් කියන එක නෙවෙයි ඊට පස්සේ කියන්නේ. දැන් මේකෙදී එතකොට උදාහරණයක් කන්ති පරමං කියලායි තියෙන්නේ. ඒ වුණාට දේශනාවේ තියෙන්නේ කන්ති පරමං තපෝති තික්ඛා කියලා. මොකද කන්ති කියුණොත් එතන ටිකක් අර නවතිනවනේ කවර කන්ති පරමං කියනට වඩා අර ගලාගෙන යාම හොඳට තියෙනවා. කන්ති පරමං තපෝති තික්ඛා කියලා කියදිනේ. කන්ති පරමං තපෝති තික්ඛා කියනට වඩා කන්ති පරමං තපෝති තික්ඛා අර උච්චාරණයට පහසුයි. ඒ උච්චාරණ පහසුව සඳහා තමයි මේ දේවල් ඒ දීර්ඝාදී වෙලා තියෙන්නේ. මඤ්ඤති බාලෝ මධුවා මඤ්ඤති බාලෝ යාව පාපං පච්චති නේද? ඒ වගේ තැන්. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති භයං. හරි. ඒ තැන් පැහැදිලි නේ නේද? ඒක ඉතින් එච්චර විශේෂයෙන් හදන්න දෙයක්වත් නැති තරම් නේද? දැන් කන්ති පරමං කියලා තියෙන එක ඊයන්නක් තියෙනවා නම් ඊයන්නක්, අයන්නක් තියෙනවා නම් ආයන්නක්, උයන්නක් තියෙනවා නම් ඌයන්නක් කරනවා. මුල්ම එකේ පෙන්වන්නේ ඒ ඔක්කොගෙම හැබැයි තියෙන ඊයන්න වෙලානේ. හැම එකේම ඊයන්න තිබුණු එක ඊයන්න වෙලා. මේකේ ඔන්න හරි චිත්තයස් මගේ සූත්‍රේ දාන්න වෙනවා. කන්ති පරම වෙන් වුණාම කන්ති පරම මේ කන්ති කියන එක අපි වෙන් කරපුවාම ඊට පස්සේ මෙතනදී දීගං සූත්‍රය ගන්න ඕන. මේක මං කමාදා වෙලා යනවා. මේක මොකද්ද සූත්‍රය? දීගං. ඊට පස්සේ ප්‍රීචිත්තයස්මගේ ඔන්න ඊළඟ සූත්‍රයක් දාන්න වෙනවා නේද? නයේ පරම් සූත්‍රය. හරි.
දීගම් දෙක මේසන්.
ඔව්. මේක ව්‍යංජන දීග සූත්‍රය. ආ
එහෙනම් බුල දීග නෑ
නේද? ව්‍යංජන කියලා කියන්නේ. ඔව් එහෙම ලියන්න එපා. දීගම් විතරයි සූත්‍රේ තියෙන්නේ. ඒ වුණාට ඒක ව්‍යංජන දීයක් සම්බන්ධ ව්‍යංජන සංදි ඇතුලේ තියෙන දීගම් සූත්‍රය. දීගම් කියලා දාලා මතක තියාගන්න වයන්නවත් දාගන්න නේද? ව්‍යංජන කියන්නේ නැත්තම් පැටලෙන්නේ. වයන්නව
තායි මයි සමීකරණ දැක්කේ.
ඊට පස්සේ ඉතින් අවසාන උත්තරය හැදෙනවා උඩම තියෙන එක.
Thank you.
පුබ්බ මදෝටිත මස්සරං සරේන කියුවේ. නෑ නෑ පුබ්බ මදෝටිත මස්සරං සරේන වියෝජේ. හරි ඊළඟ එක ඊළඟ යෙදීම ඒකත් තින් අපි බලාගෙන යමු නේද බැඳි අකුරක් පිටිපස්සෙන් තියෙනවා නම් ඒ තැනක මුලින් තියෙන ස්වර කෙටි වෙනවා මොකද කියවන්න අමාරුයි නැත්නම් උදාහරණي බලන්න ඕන ආ ඛාතු කියන එක ඕ ඔකේ වෙන්නේ ඉස්සෙල්ලා අර කලින් අපි කියපු සූත්‍රයෙන් ද්විතයක් වෙනවා. හරි වැඩි වෙන්නේ නේද? අපි කතා කළේ කලින් වග්ගේ ගෝසා ගෝසානන් සූත්‍රයෙන් හෝ මෙතන තියෙන උදාහරණ නම් ඒ විදිහටමයි වෙලා තියෙන්නේ. කොහම හෝ ද්විත්ත සූත්‍රයකින් ද්විත්තයක් වුණොත් ඊට පස්සේ දැන් තියෙන බැඳි අකුරක්නේ පිටිපස්සෙන් එහෙම වුණොත් ඊට කලින් තිබුණු ස්වරය දීර්ඝ එකක් නම් කෙටි වෙනවා ද්විත්තයක් වෙලා ඊට පස්සේ බලනවා මුලින් තියෙන ස්වරේ දීර්ඝයක් නම් කෙටි වෙනවා ආ ඛාතු කියන එකේ දැන් ඛාතු කියලා පිටිපස්සෙන් තියෙන්නේ මහ ප්‍රාණ කයන්න ද්විත්තේ වෙද්දී අල්ප ප්‍රාණ හල් කයන්නක් එනවා එතකොට ආඛාතු කියන්නේ දැන් ඔක කියවන්න අමාරුයි නේ. ආ යන්න ආ යන්නක් වෙනවා. පැහැදිලි නේ?
සංගත වචන දෙක
ආඛාතු.
ආ කියන එක එහෙම. ඒක වචන
දෙකක්
නේ. ආ කියන එක සාමාන්‍ය තේරුමක් එහෙම.
තේරුම් ගොඩක් තියෙනවා. අපි ඒවා උපසර්ග පාඩමේ කතා කරමු. මේක උපසර්ගයක් නේ. මුලින්ම අක්ඛාතු කියලා වාක්‍ය ලියාගත්තා ඊට පස්සේ ආඛාතු කියලා වෙන් කරගන්නවා වචන දෙක ඊට පස්සේ මේ කා යන්න ද්විතයක් වෙනවනේ වග්ගේ ගෝසා ගෝසානන් තතිය පටම සූත්‍රයෙන් එතකොට ආ ඛාතු කියලායි පදේ හිටින්නේ දැන් මේකේ බැඳි අකුරක් නිමෙතන තියෙන්නේ ඛා කියන තැන ඉතින් මේ තියේදී ආය මුලින් ආ යන්න තිබ්බොත් කියවන්න අමාරුයි දීර්ඝව තිබ්බොත් ආඛාතු කියලා කියවන්න අමාරු නිසා මේක කෙටි කරනවා ආයන්න අයන්නක් කරනවා අක්ඛාතු හරිනේ ඉතිරි ටිකත් ඒ විදිහට බලාගෙන යන්න. එකම රටාවට යන්නේ ඔක්කොම ටික. මහා ඵලං එකත් එහෙමයි.
අර මේ පළවෙනි එකේ පර
ඒකේ පරාකමෝ කියන එකද?
ඒකනේ දැන් විඥානම් කියන්නේ අර ඩබල් කියන්නේ දෙකක් වෙනවනේ.
ඔව් ඔව්.
එන්නේ ඥානන්නේ කොහොමද?
ඈ.
දැන් ඥායන්න වෙනුවට
ඔව්.
විඥා දෙකක් නේද?
ඔව්. ඥායන්න වෙනුවට ඥායන්න විඥා වෙනවා. ඥායන්න තියෙනනේ මතක තියාගෙන තියෙන මේකේ තියෙන මෙතන තියෙන ව්‍යංජනය හා ඥායන්නනේ. ඒ වගේම එකක් තව මෙතන මොළේට එනවා.
හරි එපා. මම මේ අරක අරේට තියෙනවා කියන්නේ.
ඔව්. ඒ වෙලාවේ මේකට එකතු වෙන්නේ. හරි නේද? හරි. ඒකේ තව ගැටලුවක් තියෙනවද? පරාකම ආසාදු ඒ තැන් වලදී ද්විත්වය වෙන්නේ වග්ගේ ගෝසා ගෝසානම් එකෙන් නෙවෙයි. ඇයියේ? මහා ප්‍රාණයක් නෙවෙයි පිටිපස්සෙන් දෙන්නේ. අල්ප ප්‍රාණයක්. ඒක ද්විත්ව වෙන්නේ පරද්වේ භාවෝ සූත්‍රයෙන්. පරද්වේ භාවෝ ඨානි. මහා ප්‍රාණයක් නෙවෙයි අල්ප ප්‍රාණයක් තියෙන නිසා. හරි නේද? හරි. එහෙමනම් අවසාන රීතිය. ඒක කියමු බලන්න කවුද? සුගත වංශායස්ම.
පහර ව්‍යංජනයක් හෝ ස්වරයක් පර වූ පරිදි
පොඩ්ඩක් අහගෙන ඉන්න කට්ටිය.
ඒත යන ශබ්දයන්ගේ පතමා ඒ ඕකාරයට ආකාරයක්
නෑ 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 ආකාරයක් හා හරි මෙතනද මේ යෙදීම වෙන්නේ ඒත ත ශබ්දවල තියෙන ප්‍රථම ඒක වචනේට ඒත ත ශබ්ද දැන් මතක් වෙන්න ඕන ඒත ත ශබ්ද සර්වනාමයි ඒවා වර්ණකෙද්දී ප්‍රථම ආවිදී සකාරයක් එක්ක යෙදෙනවා මතකෙදී ඒසෝ පුරිසෝ සෝ පුරිසෝ අන්නේ විදියට අන්න එතන යෙදෙන ඕකාරය ගැනයි මේ කියන්නේ. එතන යෙදෙන ඕකාරයට අයන්නක් වෙනවා. ඕකාරය අයින් වෙලා අයන්නක් වෙනවා කියලා මතක තියාගන්න. එතකොට ඒසෝ කියන එක ඒස කියලා යෙදෙනවා. සෝ කියන එක ස කියලා යෙදෙනවා. ඒස ධම්මෝ ගාතව තියෙනවා පහලින් නේද? හරි. එතකොට පදේ හැදෙන විදිහත් අපි ඉක්මනට ගමු නේද? සෝ මුනි කියන එක සමුනි තේන සෝ සෝ මුනි කියලා තියෙනවා තමයි පදය වෙන් වුණාම සෝ මුනි ඊට පස්සේ මෙතන ප්‍රින්ට් කර ගන්නවා. ඊට පස්සේ මේ පෝ යන්න විනුවට අයන්නක් එනවා. ලෝපයක් වෙන්නේ අතර මෙතන ලෝපයක් වෙලා අයන්නක් එනවා කියලායි කියන්නේ. ලෝපංච තත්‍රාකාරෝ. ලෝපයක් වෙලා අයන්නක් එනවා. ඉතින් මේ විනුවට මේ කාවා කිව්වත් ඉතින් වරදක් නැහැ බයි ඒ කියන රටාව නිසා අපි අයන්නක් අලුතින් එනවා වගේ කියලා වරහන් ඇතුලේ දාගන්න. මේක ලොප් වෙලා අයන්නක් එනවා. ලෝපංච තත්‍රාකාරෝ ඊට පස්සේ නයේ පරං යුක්ති දැන් ඒස පත්තෝ කියද්දි මේ පාත්‍රයද අර පාත්‍රය ඒ අර්ථයත් ගත්තා. ඒකෙ මෙතනයි උනාට තියෙන්නේ පත්තෝ කියන අර්ථේ පැමිණියේ කියන අර්ථයක් තියෙනවා. හෙතෙම ඔව් හෙතෙම පැමිණියේ කියන අර්ථයක්
තියෙනවා.
වාක්‍ය අනුව බලන්න ඕනේ. හරි. ඒක ඉතින් වෙන අපහසුවක් නෑ. ඉතින් සයන් සෝ කියලා තියෙන එක සයන්න කරගන්න මෙච්චර. මේ
වගේ
සම්බවද මේ වගේ තැන් ඉතින් ওই තැන් දෙක විතරනේ. හරි. අපි එහෙමනම් අදට මේ කතාව ඇති. ඊට අමතරව ආයේ අපිට ඒත ශබ්දේ වර්ණගන්නේ කොහොමද? පුල්ලිංගේ වර්ණ කළා කියමු බලන්න. මම දන්නේ නැහැ. ඒක තමයි. ඒක තමයි ওই ප්‍රශ්නේ. තාම අපි කලේ නැහැ නේද? ඒක වර්ණගිලි පොතක් ඉක්මනට අරගෙන ඒ පිටුව කවුරු හරි පෙන්වන්නකෝ. ඒක වර්ණගින්නේ ප්‍රථමාවේදී ඒසෝ ඒතේ කියලා. තේරුණාද? ප්‍රථමාවේදී වර්ණගින්නේ ඒත ශබ්දය. ඒසෝ ඒතේ කියලා.
අපි කියන්නේ
නෙමෙයි ඇස්මලයි තියෙන. කවුරු හරි පොතක් දුන්නා නම් හරි. බලන්න. හරි. අපිට එහෙනම් මේ තව කාරණා කීපයක් කියන්න අදහසක් තිබුණා. විලාම මලි වේද මන්ද. නේද? එකක් තමයි එක කාරණාව අද ඒක අපි කියලා නවත්තුමු. තව කාරණාවක් තියෙනවා අපි ඒක පස්සේ කතා කරමු. දැන් අපි ධර්ම විනිශ්චයක් හරි විනය විනිශ්චයක් හරි ගද්දි මේක අපි හිතමුකෝ අපිට මේක විසඳ ගන්න අමාරුයි. මොන හරි අපිට ගැටලුවක් ඇති වුණා කියලා. ඒ වගේ තැනක කොහොමද මේක විසඳ ගන්න ඕනේ? කොහොමද අපි මේක ගලපලා බලන්නේ? අපි හිතමු දැන් බුද්ධ දේශනාවේ පෙළ පාඩේක අපි බලනවා. එතන පැහැදිලි මදි. අපිට උත්තරේ සම්පූර්ණ නැහැ. තව කවුරු හරි ස්වාමීන් වහන්සේලා තව මත කීපයක් කියනවා. දැන් කීප දෙනෙක් මත කීපයක් කියනවා. ඒ වගේ තැනක මේක කොහොමද විසඳ ගන්න? ඕකෙදී ඒක ගැන පුරාණ තෙරුන් වහන්සේලා කොහොමද ওই වගේ අවස්ථාවක කරපු විදිය ගැන ඔය විස්තරයක් එනවා විනය අලංකාර ටීකාවේ. විනය අලංකාර කියන ටීකාවේ මේ කතාවත් කියනවනේ. මේ විනය අලංකාර ටීකාචාර්යයන් වහන්සේ කියලා කියන්නේ අපේ ආචාර්ය පරම්පරාවේ ඉන්න එක ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් කියන්නේ සංගීත පත්‍රය අරන් බැලුවොත් තියෙයි මුනින්ද ඝෝෂ කියලා නමක්. ඒ මුනින්ද ඝෝෂ කියලා කියන්නේ විනය අලංකාර ටීකාචාර්යයන් වහන්සේ. ඒ කියන්නේ අපේ ආචාර්ය පරම්පරාවේ හිටපු එක පුරුකක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ ගැන බුරුම වංශ කතා විදිහින් ඉතින් බොහොම ගෞරවයෙන් කතා කරන්නේ. රජවරුන්ගෙන් ඒ පවා බොහොම සැලකිලි ලැබුණු මහා ප්‍රඥයෙක් කියලා. ඒකට ස්වාමීන් වහන්සේ කියාගෙන යන කතාවක්. ඒ කාලේ තිබුණු ඒ විනය ගැටලුවක් සම්බන්ධව මේක කොහොමද විසඳන්න ඕන කියන කතාව. බුරුම ස්වාමීන් වහන්සේලා අතර කතාවක් තිබිලා තියෙනවා. උච්චාරණය කරද්දී චකාරය එහෙම තකාරය වගේ උච්චාරණය කරන්න පුළුවන්. ඤකාරය එහෙම නකාරය වගේ උච්චාරණය කරන්න පුළුවන් කියලා මෙහෙම කතාවක්. ඊට පස්සේ මේක ගැන ස්වාමීන් වහන්සේ අහනවා. දැන් එහෙම ගාතාවක් කියලා තිබිලා තියෙනවා. චකාරන්තං සකාරන්තං තකාරන්ත සමන්වදී එහෙම ගාතාවක්. ඊට පස්සේ මේක ගැන කියලා ස්වාමීන් වහන්සේ අහනවා මේ ගාතාව කොහෙන්ද ප්‍රබව වුනේ? අයං තිරෝකෝ කුතෝ ප්‍රබව කත්තාගතෝ කේනකාරිතෝම පාලියෙන් තියෙනවා. මම මේ පාලි ඔක්කොම කියන්න යන්නේ නැහැ. ඒ ටිකේ සිංහල තේරුම විතරක් කියන්න යන්න. එතකොට ඒකෙදී දැන් මේක විනිශ්චය කරන්න ඕනනේ. දැන් මේ කතාව විනී කාරණාවත් එක්ක කොහොමද අපි විනිශ්චය කරන්න ඕන? ඊට පස්සේ බලන්න කියනවා මේක ප්‍රබව වුණේ කොහොමද? ඒ වගේම මේක ආවේ කොහෙද? ඒ වගේම මේක කලේ කවුද? මේ දේශනාව කළේ කවුද කියලා බලන්න කියනවා. ඊට පස්සේ ඔන්න ප්‍රශ්නයක් අහනවා. මේක කොහෙන්ද ආවේ කියනවනම් භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ ධර්ම සංග්‍රාහක මහරහතන් වහන්සේලාගෙන් හෝ අටුවාචාර්යින් වහන්සේලාගෙන් හෝ ප්‍රභව වුණාද? ඔන්න බලන්න කියන ක්‍රමී. මේක භාග්‍යවතුන් වහන්සේ දේශනා කළාද? එහෙම නැත්නම් ධම්ම සංග්‍රාහක තේරේහිවා අට කතාචරියේහිවා ප්‍රභව. ඉතින් මේ කවුරු හරි උත්තමයෙක්ගෙන්ද මේක ප්‍රභව වුණේ, මේක බිහි වුණේ? ඊට පස්සේ ආපහු අහනවා කොහෙද ආවේ කියලා කියනවා. දැන් කොහෙද ආවේ කියලා මේක බලන්න කියනවා. ඒකෙදී අහනවා විනයේවා සුත්තන්තේවා අභිධම්මේවා පාලියන්වා අට කතායේවා ටීකාදීසුවා ආගතෝ. මේක විනයේ ආවද කියලා බලන්න, අභිධර්මයේ ආවද කියලා බලන්න, සූත්‍ර පිටකේ ආවද කියලා බලන්න, එහෙම නැත්නම් අට කතාවක ආවද කියලා බලන්න, එහෙම නැත්නම් ටීකාවක හරි ආවද කියලා බලන්න. ඊට පස්සේ කේන කාරිතෝති, කවුද මේක කලේ කියලා බලනවා. මෙන්න මෙහෙම බලන්න කියනවා. නෙත්ති නිරුත්ති පේඨකෝපදේශ කච්චායන අපකරණ කාරකේන ආයස්මතා මහා කච්චායන තේරේනවා. ඉතින් ඔය විදිහට විස්තරයක් කියාගෙන යනවා. ඒ නෙත්ති ප්‍රකරණ නිරුත්ති ප්‍රකරණ පේඨකෝපදේශ කච්චායන ව්‍යාකරණ ආදී කරපු කච්චායන මහරහතන් වහන්සේද වද්ද එහෙනම් මේක තිබ්බේ, මේ දේශනාව මේ ගාතාව කිවි. එහෙම නැත්නම් මුකමත්ත දීපනී කියලා ඒ ව්‍යාකරණ පොතක් තියෙනවා, ඒක කරපු වජිරබුද්ධි ඒ ආචාර්යයන් වහන්සේද? එහෙම නැත්නම් පද රූපසිද්ධිකාර කියන බුද්ධප්පි ආචාර්යයන්, පද රූපසිද්ධිය කරපු ඒ ආචාර්යයන් වහන්සේ වගේ කෙනෙක්වත්ද? එහෙම නැත්නම් සද්ද නීතිය කරපු ඒ ආචාර්යයන් වහන්සේවත්ද? එහෙම නැත්නම් වෙනත් ඒ ව්‍යාකරණ ශාස්ත්‍රයක් කරපු අපි තේරවාදී භික්ෂුන් වහන්සේලා පිළිගන්න ඒ ව්‍යාකරණ පොතක් කරපු වෙන කවුරු හරි තෙරුන් වහන්සේ කෙනෙක්වත් කළාද කියලා බලන්න කියනවා. ඊට පස්සේ මෙහෙම බලාගෙන යද්දී ඒ ගැන කියනවා, මේ කියපු ගාතාව කලින් ඔය අපි කියපු එක භාග්‍යවතුන් වහන්සේගෙන් හෝ ධර්ම සංගාහක මහතෙරුන් වහන්සේලාගෙන් හෝ අටුවාචාරී මහරහතන් වහන්සේලාගෙන් හෝ එහෙම මේ වුණා කියලා පේන්නෙත් නැහැ. ඒ වගේම විනය සූත්‍ර අභිධර්ම පාළියේ හෝ අටුවා ටීකාවල ආවා කියලත් කියන්න බෑ. ඒ වගේම කච්චායනාදී ඒ ශබ්ද ශාස්ත්‍ර කරපු ආචාර්යයන් වහන්සේලාවත් කළා කියලා පේන්නෙත් නැහැ. එහෙම ඇති කල්හි මේ කියපු කතාව, කලින් ඒ කියපු ගාතාව මුල් රහිත නිරර්ථක කතාවක් බවට පත් වෙනවා. ඒ නිසා මේක පිළිගන්න එපා. මෙතනදී ඒ විදිහට උච්චාරණය එහෙම කරන්න බෑ. ඒ විනය කියපු විදිහටම ඒ නිවැරදි උච්චාරණය වෙන්න ඕන කියන කතාව උතන කියාගෙන ගියේ. ඊට පස්සේ ඒ කතාව අපිට මට දැනුම් කියන්න ඕම නැහුනේ මේ කතාව. එතකොට අපි මේ වගේ තැනක දැන් මේ පුරාණ තෙරුන් වහන්සේට දැන් මේ විනය අලංකාර ටීකාව කියන්නේ දැන් අවුරුදු 750 800ක් විතර වගේ කලින්. ඉතින් ලියවුණු අර අකණ්ඩ ආචාර්ය පරම්පරාවක් තිබුණු කාලෙක ලියවුණු පොතක්. අනිත් එක තමයි ඒ අපේ ආචාර්ය පරම්පරාවේ බොහොම ඉහළින් පිළිගන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියව පොතක්. එතකොට ඒ කාලෙදී ඔන්න ධර්ම ගැටලුවක් හරි විනය ගැටලුවක් හරි ආපුවාම මේක ධර්මයට එකඟද විනයට එකඟද කියලා අපි තෝරගන්න විදිය. එතකොට ඒ තැනක ඒ බලන්න ඕන සාධක කීපයක් තියෙනවා. අපි ඉස්සෙල්ලා බලන්න ඕන මේක පෙළේ විසඳිලා තියෙනවද. ඉතින් පෙළේ විසඳිලා නැත්තම් ඊට පස්සේ අපි බලන්න ඕන අට කතාවල අපි පිළිගත්තෝ අට කතාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඒ ජීවමාන කාලෙදී පවා අර්ථ විස්තර කෙරෙමින් ආපු එකේ තියෙන කොටසක් නේ අට කතාව කියලා කියන්නේ. එතකොට මේ අට කතාවේ තියෙනවද? එහෙම නැත්නම් ටීකාවල තියෙනවද? ඉතින් එහෙමත් නැත්නම් අපිට දැන් මේ කිසි දැනක අපි පිළිගන්න මේ ප්‍රභවයේ මේ මූලික නැත්නම් මූලාශ්‍රයක නැත්නම් අපිට ඒක පිළිගන්න බෑ කියන කතාවයි කියන්නේ. ඉතින් ඒ වගේ තැනක තමයි අපිට අපේ ගුරුවරු එක්ක සමහර සාකච්ඡා කරන්න වෙන්නේ. ඒ නිසා ඉතින් අර මේ කතාව විශේෂයෙන් කිව්වේ සමහර විටක ඉතින් මටම සමහර වෙලාවට ඇහිලා තිබුණා. දැන් අපි ධර්ම කාරණාවක් විස්තර කරගෙන යද්දී මේක පෙළේ කොහෙද තියෙන්නේ කියලා සමහර වෙලාවට අහපු අවස්ථා ගැන මට ආරංචි වුණා. ඒ තැනක අපි සමහර තැනක අපිට හැම කාරණාවක්ම පෙරෙන් හොයන්න වෙන්නේ නැහැ. දැන් නිකම් මම උදාහරණයක් කියන්නම්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දුතාංග 13ක් ගැනනේ. පිළේ දුතාංග 13ේ නම් ටික තියෙනවා. කිසිම සූත්‍රයක හැබැයි මේ දුතාංගය පුරන්න ඕන මෙහෙමයි. මේකයි දුතාංගය කියලා විස්තර කරලා නැහැ. හේතුව මොකද? දැන් ඒතකොට බුදුරජාණන් වහන්සේ ඕක දේශනා කරලා නැද්ද? ඒතකොට ඕක ඉබේම ওই විස්තර ටික පහළ වුණාද? ඒ කාලේ පුරපු මේ මහරහතන් වහන්සේලා තමන්ට හිතුණු විදියට පිරුවද? එහෙම නැත්නම් ඒක ක්‍රමයකට පිරුවද? ඉතින් හැමෝම ඒක ක්‍රමයකට තමයි මේ දුතාංග ආරක්ෂා කළේ. එහෙමනම් මේකේ විස්තරي භාගය තුන හද දේශනා කළේ නැද්ද? දේශනා කළා. එතකොට කොහෙද මේ දේශනාව තියෙන්නේ? එතන විතර නෙවෙයි දැන් උදාහරණයකට තව කසින දේශ මේ භාවනා ගැන භාග්‍ය තුන හද දේශනා කරලා තියෙනවා. අසුවල් කසිනේ කියලා ඒ කසිනවල නම් දේශනා කරලා තියෙනවා. එතකොට මේ කසිනේ කියන්නේ මොකක්ද? මේක හදාගන්නේ කොහොමද? මේක වඩන්නේ කොහොමද? ඒ විස්තර කොහෙද තියෙන්නේ? ඉතින් ඒ ටික විතර නෙවෙයි දැන් ගත්තම බොහෝ තැනක ඒ විස්තර ඇතුළත් වෙන්නේ නැහැ. හැබැයි ඒ විස්තර භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ සමීප ශ්‍රාවක මහරහතන් වහන්සේලා විස්තර කරලා තියෙනවා. ඒ විස්තරය තමයි එතකොට අට කතා ටීකාවල ඉන්නේ. ඒ
පරම්පරාව
ඒ නිසා තමයි දැන් පෙළ සහ අට කතාව කියලා වෙන් කරලා තියෙන්නේ. අර්ථය කියලා දැන් ප්‍රධානම අර මූලාශ්‍රය සූත්‍රය සහ අර්ථය කියලා විස්තර කරන්නේ. දැන් මුලින්ම මාතිකාව කියලා කියනවා. දැන් විනයේදී මාතිකාව කියලා කියන්නේ අපි උදෙසන ශික්ෂාපද වලට. එතකොට ඒකේ අට කතාව වෙනම එනවා නේද? දැන් පේන්නේ ඉතින් අර සංගායනාවලදී හැම පහසුව සඳහා තමයි වෙන් කරන්නේ නැත්තේ. එහෙම හේතුවක් ගැන කියලා නැහැ. ඉතින් අර මූලික සූත්‍රය දැන් ධම්මපදයේ ගමුකෝ. ධම්මපදයේ මතක තියා ගැනීමේ මේ පහසුකම් ආදී සඳහා ගාථා ටික විතරක් වෙනම දේශනා කරලා තියෙනවා. ඒකේ නිදාන කතාව, ඒ වගේම ඒ පදවල අර්ථ, ඒ ඔක්කොම වෙනම අට කතා විදිහට ඒ කාලේ ඉන්නලා තියෙනවා. ඉතින් ඒ කාලේ උගන්නපු රටාවක් තියෙනවා. ඒ රටාවල් අපිට දැන් හුරු නැතිකම් නිසා තමයි මේ ගැටලුව තියලා තියෙන්නේ. දිමාත් අහලා තියෙනවා අපිට උගන්නපු සංහන්සලත් එහෙම ඒ කාලේ කියලා තියෙනවා. දැන් ගෝලයට ඉස්සෙල්ලා පෙළ කියලා දෙනවා. තියේ සාරාංශය. එතන පෙළ කියන්නේ සාරාංශය කිව්ව හැකි. ඒතකොට මේ සාරාංශය කියලා දීලා ඒ ටික හොඳට හුරු කරවනවා. ඊට පස්සේ හොවදාට හොව අර ටික හුරු වුණායින් පස්සේ ආපහු ගෝලය ඇවිල්ලා ගුරු සන්නහසකින් අර්ථහ ගන්නවා. ලස්සන කතාවක් තියෙනවා විසුද්ධි මාර්ගයේ. ලංකාවේ වැඩ හිටපු එක මහරහතන් වහන්සේ කෙනෙක් චූලාභය කියලා. ස්වාමීන් වහන්සේ පැවිදි වෙලා ওই කාලේ වෙද්දි ත්‍රිපිටකය ඉගෙනගෙන, හැබැයි අර්ථය ඉගෙනගෙන නැහැ. ත්‍රිපිටකය විතරක් ඉගෙනගෙන ස්වාමීන් වහන්සේ සංඝයාට ඒ ත්‍රිපිටකයේ අර්ථ විස්තර කරන්න, අර්ථ විස්තර කරන්න කියන්නේ පරිවර්තනයක් කරන්න ගෙඩියක් ගස්සවනවා. ඒ කාලේ රටාවක් තිබිලා තියෙනවා. ධර්මදේශනාවක් කරද්දී ගෙඩියක් ගස්සවනවා. ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා අහලා තියෙනවා මොකටද? ඊට පස්සේ ඉතින් විස්තරය කියලා තියෙනවා මෙහෙම ධර්මදේශනාවක් කරන්න කියලා. ඉතින් ඒ චූලාභය ස්වාමීන් වහන්සේ කියන්නේ ඒ කාලේ හිටපු අසාමාන්‍ය මතක ශක්තියක් තිබුණු ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඒ සතිපට්ඨාන සූත්‍ර අටුවාවේදී ලංකාවේ වැඩ හිටිය ඒ සතිමත් මහරහතන් වහන්සේලා අතර එක ස්වාමීන් වහන්සේ කෙනෙක් විදිහට ස්වාමීන් වහන්සේගේ විස්තර කරනවා. මම ඒ කතාවත් කියලා ඇති තමයි. අර අනුරාධපුර නගරේ දොරටු හතරක් තිබුණා කියනවා ඒ කාලේ. ඒකෙන් තුනක් වහලා එක දොරටුවකින් නගරේ ඒ කාලේ ඉතින් අගනුවරනේ. ඒක හිටපු හැමෝටම එළියට යන්න කියලා. ඒ යන වෙලාවේදී ඒ අයගේ නම් ඇහුවොත් ඒකින් එක මතක තියාගත්තොත් ස්වාමීන් වහන්සේ ආපහු හවසේ පිරිස ඇතුළ වෙද්දී එක එක්කෙනාගේ මූණ බලලා වින වින අර ලක්ෂ ගානකගේ නම් කියන්න හැකියාව තිබ්බා කියලා සන්නාන්ති කියලා තියෙනවා. ඉතින් ඒ වගේ අසාමාන්‍ය මතක ශක්තියක් එහෙම තිබුණු සන්නාන්ති කෙනෙක් දැන් මේ චූලාභය සන්නාන්ති. දැන් ඒ වුණාට ඊට පස්සේ අනිත් ස්වාමීන් වහන්සේලා අහනවා එතකොට ඔබ වහන්සේ මේ අර්ථ ඉගෙන ගත්තේ කාගෙන්ද? ඊට පස්සේ ඒ වෙදී අර්ථ ඉගෙනගෙන නැහැ. කියන්නේ අට කතාව ඉගෙනගෙන නැහැ. ඊට පස්සේ කියනවා එහෙමනම් බණ කියන්න දෙන්න බෑ. ඒ වෙද්දී විස්තර කරනවා ස්වාමීන් වහන්සේ ඒ වෙද්දී සෝතාපන්නයි. සෝතාපන්නාරේ මහත් කෙනෙක්. ඊට පස්සේ දැන් ගුරු සර්ණහන්සේටත් මේක ආරංචි වෙනවා මෙහිම සිදුවීමක් වුණා කියලා. ඊට පස්සේ සර්ණහන්සේව ගෙන්නනවා. කියනලා ඉතින් විස්තර යහපම කියනවා මෙහෙම දෙයක් වුණා. ඊට පස්සේ අහනවා එහෙමනම් මේ වචනේ තේරුම කියන්නකො කියලා වචනයක් අහනවා. ඒකට උත්තරයක් දෙනවා. ඒ වෙලාවේ ගුරු සන්නහන්ස එකපාරම අර අපි ඈ කියලා කියන්නේ එහෙමද කියලා අහන්නේ. ඒ වගේ උත්තරයක් දෙනවා ගුරු සන්නහන්ස එහෙම කියනවා. ඊට පස්සේ චූලාවේ සන්නහන්ස මේකට මෙහෙමත් අර්ථයක් තියෙනවා කියලා තව අර්ථයක් කියනවා. ඊට පස්සේ ඒකත් ඒ වගේ එකපාරම පිළිගන්නේ නැහැ. ඊට පස්සේ තවත් අර්ථයක් කියනවා. ඒ කිව්වයින් පස්සේ කියනවා චූලාවේ අර කලින් කියපු උත්තරේ හරි. මුලින්ම කියපු උත්තරේ. නමුත් ඒ උත්තරේ හරියට පිළිහිට ගන්න බැරි වුණේ අර ගුරුවරයෙකුගෙන් අර්ථ ඉගෙන ගත්තේ නැති නිසා. ඒ නිසා ගිහිල්ලා අර්ථ ඉගෙනගෙන ඉන්න කියලා තව ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට යවනවා. උන්වම කතාවක් ඒ විස්තරයක් එනවා. ඉතින් බලන්න ඒ කාලේ මේ සෝතාපන්න ආර්යයන් වහන්සේ කෙනෙකුට ත්‍රිපිටකයේ කටපාඩම් අර වගේ අසාමාන්‍ය මතක ශක්තියක් තිබුණු කෙනෙකුට එහෙමවත් බණ කියන්න දීලා නැහැ. හරියට මේ ධර්මයේ අර්ථ දන්නේ තිබීම නිසා. ඒක නිසා අර්ථ ඉගෙනගෙන නැති නිසා. ඒක නිසා ඉතින් අපි මේ ධර්මය කියන කාරණාව අපි තේරුම් ගන්න ඕන කොහොමද මේ නිවැරදි ධර්මය කියන එක ගලපගන්නේ කියන එක. ඒ නිසා
අපි
ඇත්තටම දැන් ඔය හේතුව නිසා තමයි මේ කාලේ අර වැරදි මත ගොඩක් එළියට ගිහින් තියෙන්නේ. ඒ නුසුදුසු පිරිස් ධර්ම දේශනා කරන්න යාම නිසා. ඉතින් ඇත්තරම දැන් කාරී දැන් ඒ தත්තු තිබුණා නම් බණ කියන්න වෙන්නේ නැහැ උඩ දෙනේ. ඒ නිසා ඉතින් අපි දැනගන්න දැන් මේ කතාවෙන් අපි තේරුම් ගන්න ඕන ප්‍රධාන කාරණාව. එතකොට අපි මේ ධර්මය අර්ථගති කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද කියන එක. ඉතින් ඒ කාලේ මහරහතන් වහන්සේලා ওই තරම් ධර්ම ගෞරවයකින් තමයි ධර්මය ආරක්ෂා කළේ. අර වගේ හැකියාවක් තිබුණු කෙනෙකුටවත් බණ කියන්නවත් දෙන්නේ නැතුව. ඉතින් ඔක රැක්කේ වෙන දෙයකට නෙමෙයි වැරදි මත එන්න පුළුවන් කියන නිසානේ නේ. ඒක නිසා ඉතින් අපි කොයිතරම් පරිස්සම් වෙන්න ඕනද ධර්මයේ විස්තර කරද්දී. දැන්කෙදී තව සමහරු මගෙන් අහපු ප්‍රශ්න තියෙනවා. ඒතොර දැන් අට කතා වල අර වෙන පස්සේ කාලේ කතා එහෙම තියෙනවා නේද? පස්සේ කාලේ තෙරුන් වහන්සේලාගේ අදහස් එහෙම තියෙනවා නේද? තියෙනවා. ඒ කතාව ඉදින් බුද්ධഘോഷ සාන්නහන්සේ පටන් ගද්දි මේ කතාව කියලා පටන් ගන්නවා. ඒක නිසා ඒකේ ගැටලුවක් නැහැ. මොකද ඔන්න ඒ නමක් සඳහනක්වත් නැතුව එක දිගටම ලියන් ගිහින් තිබුණා නම් තමයි ඔකේ ප්‍රශ්නේ තියෙන්නේ. එහෙම නෙවෙයි සාන්නහන්සේ කියනවා මේ අසුවල් ස්වාමීන් වහන්සේ මෙහෙම අදහසක් කියනවා මේ කතාවට. අසුවල් සාන්නහන්සේ මෙහෙම අදහසක් කියනවා. ඉතින් ඒ ටික වෙන් කරලා කියලා තියෙනවා. මුලදිමත් කියනවා දැන් ඒ ටික ඇයි දැම්මේ? ඒ විනිශ්චය බුද්ධ දේශනාවේ නැති නිසා. දැන් එක උදාහරණ කියන කිව්වොත් වෙලා යනවා. අර මලමිනියක හරි අඩක්කට අඩුවෙන් කුණු වෙලා තිබුණොත් මෙහෙම එවතක් වැඩියෙන් කුණු වෙලා අඩුවෙන් කුණු වෙලා තිබුණා කියන්නේ නිමිත්තේ භාගයකට වඩා කුණු වෙලා තිබුණොත් පරාජිකයි. භාගයකට වැඩියෙන් කුණු නරක් වෙලා තිබුණොත් තුලසි කියලා දේශනා කරනවා. ඒතකොට ඒ වෙලාවේදී එක ගෝලයක් දැන් ඕක උගන්නගෙන යනවා පදුම මහරහතන් වහන්සේ. ඒ යද්දි තින් ගෝලෙක් අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට හරියටම භාගයක් මෙයා වෙලා තිබුණොත් මොකද වෙන්නේ? ඊට පස්සේ දැන් ඒක බුද්ධ දේශනාවේ විස්තරයක් කරලා නැහැ. ඊට පස්සේ ඕක ගැන ඇති වුණ වාදයක් ගැන එතන විස්තරයක් කරනවා. එතනදී තින් මේකෙදි තුලසියකුයි වෙන්නේ කියලා විනිශ්චය වෙනවා. මොකද ඒ විනිශ්චය බුද්ධ දේශනාවේ කියලාත් නැහැ, අට කතාවේ කියලා තිබිලත් නැහැ ඊට කලින්. ඒ කියන්නේ පුරාණ අටුවාවේ තිබිලත් නැහැ. ඒ නිසා තමයි අර පසුකාලීන කියන්නේ ඒ මේ පසුකාලීන මහරහතන් වහන්සේලා කියන්නේ ධර්ම සංගායනාවට කලින් හිටපු මහරහතන් වහන්සේලා. ඒ කියන්නේ අලුවිහාර සංගායනාව සහ ඊට ආසන්න හිටපු මහරහතන් වහන්සේලාගේ මත තමයි ඒ ඇතුළත් කරලා හරි තියෙන්නේ. අර එහෙම නැතුව නිකම්ම ධම්මරක්කිත බුද්ධරක්කිත ඒ වගේ නම් එහෙම නෙවෙයි. ඒ කාලේ හිටපු ප්‍රකටම විනේදර මහරහතන් වහන්සේලාගේ මත. ඉතින් ලක්ෂ ගණන් රහතන් වහන්සේලා හිටපු යෝගී බොහෝ විට ඉතින් පටිසම්භිදලාවිය. ඒ නිසා ඉතින් අපි ඒ තැනක හිතන්නේ යමන් මේ පසුකාලීන මත ඇතුළත් වුණා කියලා ඒ ටික නොතිබුණා නම් තමයි අපිට ප්‍රශ්නේ වෙන්නේ. එතකොට ඒ වගේ මිනිස්සුන් අපෙන් අහුවා නම් අපි මොකද්ද දෙන උත්තරේ නේ? එතකොට දෙන්න වෙන්නේ අපේම නිකන්ම උත්තරයක්. ඒ නිසා තමයි මේ විනේදී විස්තර කරනවානේ අර සතර මහා උපදේශ කියලා. සුත්ත සුත්තානුලෝම ආචාරිය වාද අත්තනෝ මති කියලා. එතනදී අත්තනෝ මති කියලා කියන්නේ සමහරු කියනවානේ මේ තමන්ගේ මතේනේ. ඒක නෙවෙයි අත්තනෝ මතිය කියන්නේ. එතනදී විස්තර කරනවා මේ විනය ඇතුළු මේ ධර්මය නිවැරදිවම දැනගත්තු. ඒ විනිශ්චය දෙන්න තරම් පෙළ සහ අර්ථය නිවැරදිව දැනගත්තු ඒ උත්තමයෙකුගේ විනිශ්චය තමයි අත්තනොමතිය කියන්නේ. එහෙම නැත්නම් අපි දෙයක් කිව්වොත් ඒක අත්තනොමතියවත් වෙන්නේ නැහැ. ඒකයි කතාව. අපි කියන්නේ ඒවා මේ හිතු මත අත්තනොමත නෙමෙයි. තේරුණා නේද? ඒ කියන්නේ ඒකයි එතනදී කියන්නේ අත්තනොමතියක් කියලා කියන්නේ අර වගේ ඒ විනිශ්චය දෙන්න සුදුසු උතුමකගේ වචනයක්. ඒ නිසා ඉතින් අපි ඒ කියපු ක්‍රමයට විනිශ්චයන් දැනගන්න දක්ෂ වෙන්න ඕනේ. ඉතින් මේ ටික කියන්න ඉතින් හේතු කිහිපයක් තියෙනවා. ඒක නිසා ඉතින් අපේ සමහර විට ඒ වගේ තියෙනවා නම් මේ මොකද්ද කියලා අපිට විමති තියෙනවා නම් ඒ තැනක අපි ඒවා පරිශීලනය කරලා දැනගන්න පුළුවන්. අපි ඉස්සරහට කතා කරගෙන යමු. එතකොට මම සූත්‍ර කතා කරද්දී අට කතාවත් එක්ක අපි කතා කරන් යමු. එතකොට තේරෙයි මේ අට කතාව කියන්නේ මොකක්ද, මේක නැතුව අපිට අර්ථ ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඇත්තටම මේ ඩික්ෂනරි තියෙන ඒවා ඔක්කොම හදලා තියෙන්නේ අට කතාවේ. කියන්නේ අට කතාවේ තියෙන අර්ථය තමයි ඩික්ෂනරි වල දීලා තියෙන්නේ. කවුරු හරි කියනවා නම් මේ අට කතා අවශ්‍ය නැහැ කියලා. මේ තියෙන පාලි සිංහල ඩික්ෂනරි ඔක්කොම අයින් කරන්න ඕන. අයින් කරලා සිංහල පරිවර්තන බුද්ධ ජයන්ති පරිවර්තනත් අයින් කරන්න ඕන. ඇයි ඒ වගේ තියෙන්නේ? අට කතාවේ තියෙන අර්ථත් එක්ක විස්තර කරලා තියෙන්නේ. ඒ කරලා සම්පූර්ණ පාලිය දෙන්න ඕන කියවන්න. අර්ථ කියන්න කියලා. එතකොට තේරෙයි මේක කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා. ඒක නිසා ඉතින් අපි ගෞරවය ආදී ඇති කරගන්න ඕන. මේ ගැන එක දවසක් මේ අඟුල්ගමී සන්නහන්සේ අපිත් එක්ක කතා කරගෙන යන අතරේ තව ආශමුදුන් කෙනෙක් අඟුල්ගමී සන්නහන්සේට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මේ සමහරු මේ අට කතා ගැන එහෙම ඉච්චර පිළිගැනීමක් නැහැ නේ, විශ්වාසයක් අඩුයි. විසුද්ධි මාර්ගයේ එහෙම සමහර සන්නහන්සේලා ප්‍රතික්ෂේප කරනවා. ඒක යද්දි සන්නහන්සේ කිව්වා මේ ඉතින් කවුරු හරි එහෙම කියනවා නම් ඒ කෙනාට ඉතින් පුළුවන් නම් අඩුම එක අකුරක් හරි වැරදුණු තැනක් විසුද්ධි මාර්ගයේ පෙන්වන්න, එහෙම පෙන්වන්න කියන්න ඕන. ඉතින් ඔය කියන කිසි කෙනෙක් එහෙම කියවලාවත් බලපු අය නෙවෙයි. ඒ අයට ඔගේ එක අකුරක්වත් වැරද්දක් හොයාගන්න හම්බෙන්නේ නැහැ. එහෙම කියලා ඉතින් සෝනාස කිව්වා එහෙම කවුරු හරි කියනවා නම් ඉතින් ඒ කෙනාගෙන් අපිට තේරෙන්නේ ඒ පුරාණයේ හිටපු මහරහතන් වහන්සේලා ඔක්කොම මෝඩයෝ, Tamanට විතරයි තේරෙන්නේ කියලා නෑ කියන්නේ. ඉතනත් කියපු කතාව හිතලා බලන්න එක එහෙම නෙමෙයිද නේ? එතකොට දැන් කවුරු හරි කෙනෙක් එහෙම කියනවා නම් ඒකෙන් හැඟෙන්නේ දැන් මේ තාක්කල් හිටපු ඔක්කොටම ඔක තේරුණේ නෑ මේක වැරදි කියලා. එහෙමම අර වැරදි එකක් ක්ලියර්ගෙන ආවා රහතන් වහන්සේලා කියුගේ ඉඳන්. දැන් ඊ අලුතෙන් කියන කෙනාට විතරක් ඒක තේරුණා. එහෙම වගේ නෙමෙයිද? ඒක නිසා ඉතින් ඒ තැන්වල අපි හරි පරිස්සම් වෙන්න ඕන. අපි අතින් ගොඩක් අපසල් වෙන්න පුළුවන්. ඉතින් ඒ පුරාණීතෝ මහරහතන් වහන්සේලා ජීවිත පරිත්‍යාගයෙන් පිළාටුවා කටපාඩමින් දරාගෙන ආවි කියලාම තියෙන්නේ නේද? මහා වංශ දිහිම පාලින් අට කතං චේව මට හරියට මතක නෑ. කොහොමදී පිළාටුවා දෙකම කටපාඩමින් දරාගෙන ආවා පුරාණ මහරහතන් වහන්සේලා කියන එක. පිටකත්තය පාලින්ච තස්සා අට කතං පිච ඔක පාඨේන ආනේසුම් පුබ්බේ භික්ඛු මහාමති. ඒ කාලේ තින් ඒ බොහෝම කැපකිරීමක් කරලා තමයි මේ කාලේ වෙනකන් මේ පොත්පත් අපිට ගෙනල්ලා තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි දැන් මේ පොත්පත් වල තියෙනවා ඉතින් සතු භාගකට ගණන් ගන්නේ නැහැ නේද? ඉතින් ওই පොත්පත් වල තියෙනවා මට අපේ ධර්ම ගෞරවය පැත්ත අපි ගොඩාක් ඇති කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඇත්තටම තමන්ගේ සමහර විටක සමාධි ආදීයකට පවායව බලපෑම් වෙන්න පුළුවන්. මොකද අපේ ශ්‍රද්ධාව පෙත්ති තියෙන ගැටලු නිසා. මොකද විවේචනයක් කළොත් අපි අකුසල් හිතකින් එතනක වෙන්නේ. තමන් ඒකට පහරක් ගහනවා නම් වෙන්නේ අකුසල් හිතකින්. ඒ අකුසල් හිතේ අරමුණ යන්නේ පටිසම්භිදාලාභී මහරහතන් වහන්සේලා වෙත. මොකද ඒ උත්තමයට තමන් අර්ථ හරියට නොදැන වැරදි අර්ථ පොත්වලට ඇතුළත් කළා කියන කතාවනේ ඔකෙන් වක්‍රව කියන්නේ නේද? ඉන්සිතින් බලවත් අපසලයා. ඉනිසා ඉතින් ඒ තැන් වල හරි පරිස්සම් වින්ද අපේ කාටත් ওই වගේ දේවල් වෙන්න පුළුවන්. දැන් මම වුණත් අට කතාවක් ටීකාවක් කියන්නේ මොකද්ද කියන එක දැනන් හිටියේ නැහැ පැවිදි වෙන කාලෙ වෙද්දි. ඉතින් පැවිදි වෙලා ඇත්තටම විනය අටුවාව එහෙම අපිට අවස්ථාව ලැබුණා. ඉතින් අකුරක් අකුරක් ගානේ කියවලා මේ අර්ථ ගන්න. ඒ කියවන් යද්දි තමයි තේරුනේ. ඉතින් මේක නැත්තම් ඇත්තටම කොහොමද විනය කාරණාවක් විස්තර කරගන්නේ? ඉතින් මේ ඇත්තටම මේ ශික්ෂාපදයේ අර්ථයවත් අර්ථය කියන්නේ මූලික අරමුණවත් තේරුම් ගන්න බෑ. සමහර තැනක හිතෙනවා පිළේම සමහර තැන් හැප්පෙනවා වගේ තේරෙනවා. ඉතින් හැප්පෙන්නේ නැහැ අත්‍තරම අපිට ඒ අර්ථය තේරලා නැතුව. ඒ තැන් විස්තර කරනවා ඉතින් අට කතාවේ මෙතන එහෙම හැප්පෙන්නේ නැහැ මේකයි අර්ථය කියලා. ඊළඟදිත් ඒ වගේ හැප්පෙනවා වගේ තිබුණු තැනක් මගෙන් ඇවිල්ලා ඇහුවා. ඒ ඥානෝපමායස්ම. ඉතින් එතන අත්‍තරම පිළේ ටික කියවපහම නිකන් වුණා පස්සේ කියවලා බලන්න මට මතක විදියට අඤ්ඤවාදක විහෙසක ශික්ෂාපති. ඒ කියවගෙන යද්දී එතන සමහර එක තැනකදී ටිකක් අර්ථය හිතා ගන්න බැරි තැනක් එනවා අන්තිම කොටසේදී. ඊට පස්සේ බලාගෙන යද්දී ඉතින් එතන පැහැදිලිව කියනවා මේක දුක් වේදනාවෙන් වෙන්නේ. ඒ කියන්නේ දුක් වේදනයි කියලා අට කතාව විස්තර කරනවා. ද්වේෂ හිතකින්මයි මේක වෙන්නේ. එහෙම නැති අවස්ථාවක වෙන්නේ නැහැ කියන එක. ඉතින් ඒ විස්තරේ නැත්තම් අපිට මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ඒක නිසා ඉතින් ඒ වගේ සමහර තැන් අපිට දැන් අට කතාව තිබිලත් සමහර ඒවා අපිට විසඳා ගන්න බෑ. ඒ නිසා ඊට පස්සේ කාලයක මේ ගුරු පරම්පරාවෙන් ආපු අමතර විස්තර ටික ටීකා විදිහට ලියුවා විස්තරෝ. අට කතාවෙත් තියෙන අපැහැදිලි අර්ථ විස්තර කරන්න. ඉතින් ඒ ඒකෙන් මම කියන්නේ නැහැ දැන් ටීකාචාර්යයන් වහන්සේලා සර්වඥයන් වහන්සේලා නෙවෙයිනේ. ටීකාචාර්යයන් වහන්සේලා පද විස්තර කිරීම ආදී තමයි ස්වාමීන් වහන්සේලා ඒ කරගෙන යන්නේ. දැන් අට කතාව කියන්නේ පැහැදිලිවම රහතන් වහන්සේලා හරහා ආපු ඒවා. ටීකා කියන්නේත් සමහර ඒවා රහතන් වහන්සේලා අතින් ලියවුන ඒවා. ඉතින් ඒ තැනක අපි කියන්නේ නැහැ 100% මේක එහෙමමයි මේකේ කිසිම වැරද්දක් නැහැ හැප්පෙන තැන නැහැ කලාතුරකින් තැනක පොඩි වෙනසක් තියෙන්න පුළුවන් කතා වස්තුවක නමක ගමක වෙනස. ඒ වගේ දේවල් තියෙන්න පුළුවන් මොකද අවුරුදු 1000 ගණනක් ඔබ පැවති ඉගෙනෙද්දී ඒ වගේ පොඩි වෙනස්කම් වෙලා තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒක නෙමෙයි අපි බලන්න ඕන මේකෙන් ගණ්ඩ තියෙන අර්ථය අපි අත්හැරලා නේද? අර තියෙන පොඩි නමක ගමක වෙනසක් අල්ලාගෙන ඊට පස්සේ අපි ඒකේ අතහැරලා දෙමුත් එහෙම. එහෙම ගත්තොත් ඉතින් පෙළ පාටවල කොයිතරම් වෙනස්කම් වුණේ වගේන කියවෙනවද නේද? පෙළ පාටවලම අපි ගත්තොත් සංශෝධන කරපු ඒවා ගැන කියනවා. අදෝ ලිපි එහෙම දාලා තියෙන උනතරම් මේ තැන්වල මෙහෙම මෙහෙම ලොකු මෙහෙම මෙහෙම තැන් තිබුණා මේක මෙහෙම තිබුණා කියන. ඒක නිසා අපි ඒ තැනක ශ්‍රද්ධාව තියාගන්න ඕනේ. මේකේ අර්ථයට කවදාවත් ඒ උත්තරම දෙන දැන්නම් දැන් හිතලා බලන්නකෝ. දැන් අපි හානියක් කරනවද දැන් දැන් නාවියෙන් ලොකු සානන්ද කියන ගමක අපි ළඟම හිටපු උපද්දෙන් වහන්සේ ස්වාමීන් වහන්සේ දැන දැන බොරුවක් කියනවා. ඒකට ඉතින් හිතලා බලන්න පුරාණ හිටපු මහරහතන් වහන්සේලා දැන දැන පොතක බොරුවක් කියනවාද එහෙමනම්. මේ වගේ සිල්වත් ගුණවත් උත්තමයෝ එහෙම කරන්නේ නැත්තම්. ඒතර රහතන් වහන්සේලාගේ යුගයේ එහෙම දෙයක් වෙනවද? අන්න ඒ විදිහට ඉතින් අපි මේ ශ්‍රද්ධාව ඇති කරගන්න. අපේ ධර්මයේ සම්බන්ධව ශ්‍රද්ධාව ඇති කරගන්න උත්සාහවත් වෙන්න ඕන. හරි. ඔය ටික ඉතින් විශේෂයෙන් කියන්න ඕනවා තිබුණා අර අඟුල්ගමේ සන්නහසිත ඇත්තටම ඔය අදහස ඉදින් හිරියා එදා කතා කරද්දි සන්නහස කියන්නේ ඉතින් සමහරු ඉතින් ඒ විදිහට කරන්නේම ඒ තමන්ගේ තියෙන මාන්න ආදී නිසා. තමන් අර විශේෂ කෙනෙක් කියලා පෙන්නනද තමන් ටිකක් කැපී පේන්න මොන විශේෂ දෙයක් මේ කියන්නේ. හැමදාම අනිත් අය කියපු එකම කිව්වොත් ඉතින් වෙනසක් නැහැ නේද? ඒ වගේ ඉතින් තමන් අලුත් දෙයක් කියලා අර පිරිස අතරේ ප්‍රසිද්ධියක් ඇති කරගන්න. ඒ වගේ අදහසකින් ඒ නිසා ඉතින් ඒක බොහොම අනතුරුදායක වැඩක් කියලා ඉතින් සන්නහසේ අවධාරණයෙන් කිව්වද. ඒ නිසා ඉතින් සමහර දේවල් ඒ වගේ අහන්න ලැබුණොත් ඒවා ඒ වගේ පොතක් තිබුණොත් දැනට කියවන්න එපා. හේතුව පස්සේ කාලෙක කියවන්න. මාත් කියවලා තියෙනවා ඒ වගේ සමහර විවේචන කරපු පොත් මාත් කියවලා තියෙනවා. හැබැයි මම දකින්නේ අපි ඒ වැරදි මත මුලින්ම දාගත්තොත් ඊට පස්සේ අපිට අර ගන්න තියෙන වාසිය ගන්නෙ නෑ අපි. මුලින්ම අතහැරලා දාගන්න. දැන් අනිත් එක අපි හිතන්න ඕනේ. අපි කැමතිද අපේ දෙමව්පියන්ට කවුරු හරි දොස් කියනෝ නම් අපි ඒක නා වැසුරු කරනවද? අපේ අම්මලා තාත්තා අපේ පරම්පරාවේ අයට කවුරු හරි දොස් කියනෝ නම් බරිනවද? බොරුකාරයෝ කියලා කියනෝ නම් අපි කැමතිද ඒක නා වැසුරු කරන්න? කරන්නේ නැහැ. මේ වගේ තමයි ඉතින් අපේ ආචාර්ය පරම්පරාව කියන්නේ. ඉතින් අපේ තාත්තලා පරම්පරාව වගේ නේ. අම්මලා තාත්තලා වගේ අපිට පැවිදි උපසම්පදාව ලබා දුන්නු පරම්පරාවේ උත්මයෝනේ. ඉතින් ඒ පිරිසට කවුරු හරි දොස් කියනවා නම් ඉතින් ඒක මම නම් දකින්නේ ඒ පිරිස වැසුරු කරන්න සුදුසු නෑ. ඒ කියන්නේ ඒ පොත්පත් ඒ මතවාද වැසුරු කරන්න එපා. ඒවා මොනවද කියලා පස්සේ කාලෙක හොයලා බලුවට කමන්නේ තමන් මේ ධර්මයේ විනය කියන එක හරියට දැනගත්තයින් පස්සේ. තමන් අම්මා තාත්තාව හොඳට අඳුනගත්තයින් පස්සේ. අම්මා තාත්තා කවුද? අම්මා තාත්තාගේ ගුණ හරියට දැනගත්තයින් පස්සේ. ඉතින් ඒ කියන ඒවා පොඩ්ඩක් විමසලා බලුවට කමන්නේ මේ කියන ඒවා ඇත්තද? මේ කියන ඒවා බොරුද කියලා. ඉතින් ඊට පස්සේ තමන්ට තේරෙයි මේ බොරු කතානේ කියන්නේ කියන එක. ඒක අපිට විනිශ්චය කරගන්න පුළුවන් පස්සේ කාලේ. එතකන් දැනට අපේ අර ශ්‍රද්ධාව රැකින ආකාරයට, ශ්‍රද්ධාව රැකින විදියට, අපේ ගුරු පරම්පරාවේ පිළිගත්තු විදියට ධර්ම විනය සම්බන්ධව අපි ඒ මතවාදවල පිටා ගන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ ශ්‍රද්ධාවේ අඩුකම් ආදිය වෙලා සමහර විට පැවිද්ද රැඳෙන්න පවා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි ශ්‍රද්ධාව රැකගෙන අපි ඉතින් සීල සමාධි ගුණ දියුණු කරගෙන යමු. අනිත් එක භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ඔකේ අඩුපාඩු හොයන්න, ඉඩස් හොයන්න, වැරදි හොයන්න නෙවෙයි. අපේ මූලික අරමුණ වෙන්න ඕන මේ ධහම අපිට ලැබිලා තියෙන මට්ටමින් ඕක රැකගෙන අපි ඒක පිළිපැදලා නිවන් අවබෝධ කරගන්න එකනේ නේද? අපිට ඉතින් ඕකේ අඩුපාඩුවක් තිබ්බත් නේ, අපේ අම්මගේ අඩුපාඩුවක් තිබ්බත් ඉතින් මොකද, පොඩි අඩුපාඩුවක් නේ, ඒකෙන් ලොකු හානියක් නැත්තම්. ඉතින් අම්මගේ රැකවරණේ අපිට ලැබෙනවා නම් නේ, මූලික දේ අපිට ලැබෙනවා නම්, ඉතින් පොඩි අඩුපාඩුවක් තිබ්බා කියලා ඒක ගැන අපි ගණන් ගන්න යන්න ඕනේ නැහැ නේද? ඉතින් ඒක අඩුපාඩු තියෙනවා නම් තියෙන්නේ අර වගේ නංගන් වල, ඒ තැන් වල හැරෙන්න කිසිම තැනක මාර්ගයට බලපාන තැනක වෙනසක් වෙලා නැහැ. වෙනසක් වෙලත් නැහැ, එහෙම වෙනස්කම් තියෙන්නෙත් නැහැ, තියෙන්න හේතුවකුත් නැහැ. ඒක නිසා ඉතින් ඒ විශ්වාසය ශ්‍රද්ධාව තියාගෙන අපි ඉස්සරහට ඉතින් කටයුතු කරගෙන යමු. හොඳයි, එහෙනම් ওই ටික කියන්න ගොම නව තිබුණා.
හරි.
අපි අර නංගන් කතා නොකරිමු කාගේවත්, ඒක ටික හොඳ නැති නිසා. කවුරුණා ඉතින් එහෙම අපිට ඇත්ත කතාව අනික් එක මතක තියාගන්න ඕන, කෙනෙකුගේ අර උගත්කම් ඒවට කිසිම හේතුවක් නිසා තැන දෙන්න යන්න එපා. කෙනෙක් ආචාර්යද මහාචාර්යද ඒ කියන කතා නිසා මතවාදවලට තැනක් දෙන්න යන්න එපා. ඉතින් එහෙමනම් අපිට නේද භාග්‍යවතුන් වහන්සේත් මහාචාර්ය තනතුරු ලබලා නැහැ නේද? අර ලංකාවට දහම ගෙන ආපු මිහිඳු මහරහතන් වහන්සේලාත් මහාචාර්ය තනතුරු PhD නැහැ. ත්‍රිපිටකාචාර්යත් නෙමෙයි. නේද? හැබැයි ඒ උත්තමයන්ගේ තිබුණු ඒ ගුණවල ලං වෙන්නවත් පුළුවන්කමක් නැහැ. ලං වෙන්න තියා ඒ උත්තමයෙකුගේ ලොම් ගහක තියෙන ගුණයක්වත් ඉතින් ඇත්තරම ඒ මහාචාර්යකමක නැහෙනි. ඒවා ඉතින් බාහිර උගත්කම් විතරයි. ඒ වගේ ඕනතරම් වැරදි වෙන්න පුළුවන්. ඉතින් අපි ඇත්තරම ඇසුරු කරලා තියෙන නිසා කියන්නේ ඕනතරම් ආචාර්යවරු මහාචාර්යවරු අපි ඇසුරු කරලා තියෙනවා. ඉතින් සමහරෙකුගේ ඇත්තරම ගිහි ජීවිතේවත් සාර්ථක නැහැ. සමහරට තිතරණේවත් නැහැ. ඉතින් එහෙම කෙනෙක්ගේ මතවාද මොකටද අපි දැන් ඔය ධර්මයේ විවේචනය කරන බොහෝ දෙනෙක් බාහිර බටහිර උගත් අය. ඒ මත අරගෙන තමයි සමහර විට භික්ෂුන් වහන්සේලාත් ඒ මත අරගෙන තමයි ඒ කතා කියනවා නම් කියන්නේ. එතකොට දැන් මේ බටහිර PhD කරපු කෙනෙක් මං නංගන් කියන්නේ නැහැ හොඳ නැති නිසා. ඉතින් ඒ කෙනෙක් කියන වචනයක් අහලා අපි අපේ තිසරණේ පහත් කරගන්නවා නම් ඉතින් මොකද්ද එතන තියෙන ශ්‍රද්ධාව නේ? ඉතියේ තැනක අර සිල්වත් ගුණවත් මහරහතන් වහන්සේලා ඉතින් මෙච්චර කාලයක් ධර්මයේ ඒ රැකගෙන ආපු අඩුම සීලේ හරි හොඳට රැකපු උත්තමයෝනේ. දැන් ටීකාචාර්යයන් වහන්සේලා හරි මගපල පැත්තකින් අපි තියමු නේද? මාර්ගපල්ලාභියෝ කියන එක, ත්‍රිපිටක දරියෝ කියන එක පැත්තකින් තියමු. සිල්වත් ගුණවත් උත්තමයෝ. ඉතින් ඒ උත්තමයෝ කියපු දෙයට වඩා එතකොට අපි කොහොමද අර බටහිර උගත් කෙනෙක් කියන දේ අපි පිළිගන්නේ? ඉතින් එතන කෙලින්ම ඉතින් ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් වෙන දෙයක් නෙවෙයි. සමහරු ඉතින් අර ශ්‍රද්ධාව කියන්නේ මෝඩ ශ්‍රද්ධාව එහෙම කියලා කියනවානේ. ඒක කපටිකම. එහෙම කවුරුහරි කියනවා නම් එතන කියද්දිම ඉතින් ඒ ශ්‍රද්ධාවේ අඩුකම තියෙනවා. ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද කියන එක දන්නේ නැතිකම. ඒක නිසා ඒ අපි කියන හැමදේම පිළිගන්නවා කියන එක නෙවෙයි. කියන හැමදේම පිළිගන්න ඕන කියන එක නෙවෙයි. යමක් විමසලා බලලා අනිත් පැත්තට පිළිගන්න ඕනේ. එහෙම දැන් අවිශ්වාස කරනවා නම් ඇයි ඒ අය කියන ඒවා ගැන අවිශ්වාස නොකරන්නේ? නේද? දැන් AI කියන දේවල් අවිශ්වාස නොකර දැන් ඒවට ඇත්තටම සාධක පාට දෙන්නන්නේ නැහැ. දැන් උදාහරණයකට අභිධර්ම පිටකය බුද්ධ දේශනාවක් නෙවෙයි, පස්සේ කාලේ නිර්මාණය කරපු කෙනෙක් දෙයක් කියලා කියනවා. එතකොට ඒකට ප්‍රශ්න අහපුවාම දැන් සූත්‍ර පිටකයේ, විනය පිටකයේ තැන් ගානක මම ඒව එකතු කරලා තියෙනවා අභිධර්ම පිටකයේ ගැන සඳහන් වෙන තැන්. ඒව ගැන අහපුවාම ඉතින් AI කියන්න උත්තරයක් නැහැ. සමහරු කියනවලු ඒවත් පස්සේ කාලේ එකතු කරපුවා කියලා. ඉතින් අපිට දැන් ඒකට සාධක පාට කියන්න දෙයක් නැහැ. ඉතින් අපි ඒවා විශ්වාස කරනවා. හිතලා බලන්න ඉතින් ශ්‍රද්ධාව එතකොට අපි කොහෙද නේද? ඒ නිසා ඉතින් ඒතෙන් අපි හරි නුවණැති වෙන්න ඕන. ශ්‍රද්ධාව පිළිබඳ ප්‍රශ්නයක් ඒ එහෙම අපි විශ්වාසය අඩු කරගන්නවා. තව ඒ වගේ කතා ටිකක් තියෙනවා අපි පස්සේ කියනවා. අද වෙලා ගිය නිසා නේද? ඉතින් මේ බුද්ධ දේශනාව පාලියෙන් නෙවෙයි දේශනා කරේ වෙන භාෂාවලින් ওই වගේ එක එක මත තියෙනවා පිරිසගේ. ඉතින් ඒවා අපි ගන්න යන්න ඕනේ. ඉතින් සිල්වත් ගුණවත් උත්තම පැහැදිලිව කියලා තියෙනවානේ භාග්‍යතුන් වහන්සේ පාලි භාෂාවෙන් දේශනා කරේ. ඉතින් මේ අභිධර්ම පිටකය දේශනා කළා කියන එක කිසි කෙනෙක් කියන්නේ නැහැ. ඒක එහෙමනම් කවුද මේ දේශනා කරේ කියලා. දැන් අටුවාවල පැහැදිලිව කියනවා. කතාවත් උපකරණය මොගලිපුත් තිස්ස මහ රහතන් වහන්සේ දේශනා කළේ කියලා. අනිත් ටික වෙන කවුරු හරි දේශනා කළා නම් ඒ ටිකත් කියනවා. මේ ටික වෙන කවුරු හරි දේශනා කළේ කියලා. ඉතින් එකක් විතරක් කියලා නවත්තන්න ඕන ගමන් නැහැ. එහෙනම් ඒකත් නොකිය ඉතිුණානේ නේද? ඒකත් නොකිය ඒ මහ රහතන් වහන්සේලාට තිබුණා. එහෙනම් මේකත් බුදුරයන් වහන්සේමයි දේශනා කළේ කියන්නේ. එහෙම කිව්වේ නැහැ. ඉතින් එතන පරිනිර්වාණයෙන් පස්සේ කරපු සූත්‍ර දේශනා අට කතාවල කියනවා මේක බුදුරයන් වහන්සේ නිවේ දේශනා කළේ අසුවල් මහ රහතන් වහන්සේ කියලා. ඉතින් එහෙම නැතුව එහෙමනම් කෙලින්ම ඒවත් කියන්න තිබුණානේ මේක බුදුරජාන් වහන්සේ දේශනා කළේ කියලා. එහෙම කියන්නේ මේ එහෙම කියන්න උවමනාව තිබුණා නම් ඕන තරම් කියන්න තිබුණා නේද? ඉතින් ඒක තමයි අපේ මේ ශ්‍රද්ධාව මේ පැත්ත රැකෙන්න ඕන. ඒක තිබුණ නැත්නම් ඉතින් ලොකු හානියක් අපිට වෙන්න පුළුවන්. ඒ නිසා ඉතින් අපි මේ ශ්‍රද්ධාව තියාගෙන අපේ ආචාර්ය පරම්පරාව ගැන ශ්‍රද්ධාව තියාගෙන නේද? ඉතින් සිල්වත් ගුණවත් උත්තමයන් ඉතින් කවදාවත් බොරුවක් කියන්නේ නැති. ඒ වගේ උත්තමයන්ගෙන් ආපු වචනයක් කියන මේ ශ්‍රද්ධාව තියාගෙන අපි එහෙනම් කටයුතු කරමු. හොඳයි එහෙම. නම් අද දවසෙත් අපි ධර්ම සාකච්ඡා වශයෙන් මේ වගේම ඒ ප්‍රෙස් කරගත්තු යම් තා කුසලයක් වෙනවද? ඒ සෑම කුසලයක් අපි සෑම සියලු දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස හේතු උපනිශ්‍රය වේවා. ඒ වගේම මේ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් යම් තාක් පිරිසක් උපකාර කළා දී සෑම සියලු දෙනාටම ඒ වගේම ශාසනීය ආරක්ෂාව වෙනුවෙන් දැනට කටයුතු කරන යම් තාක් දෙවි දේවතා පිරිසක් සත්තු ප්‍රජාවක් වෙනවද මේ පින් අනුමෝදන් වෙන යම් තාක් පිරිසක් වෙනවද ඒ සෑම සියලු දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම හේතු උපනිශ්‍රය වේවා කියන Thank you.